නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරභත නික්කබත යොංජත බුද්ද සාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරංව කුංචරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක් කසන්තං කරිස්සති සම කල්හි ගිනි ඇවිලෙන මේ ලෝක ධාතුව නිවමින් සිසිල් කරමින් ලෝකයේ තුල ගලා බසින ජින වචන නදිය වියලෙන්නට නොදී සිඳෙන්නට නොදී ලෝකයේ තුල හැමදාම පැවැත් වූ පවත්වන්නට උත්සාහවත් වූ මහා සංඝරත්නයන් අවසරයි. පින්වත් ස්වාමින් වහන්ස, අද අපි මේ සූදානම් වෙන්නේ අපි ලැබපු මෙසන සම්පත්තිය, ඒ කියන්නේ උතුම් බුද්ධෝත්පාද කාලය, මනුස්ස ජීවිතය, සද්ධර්ම ශ්‍රවණය කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම අති දුර්ලභයි කියලා දේශනා කළ පෙන්නපු ඒ ධර්මතා ටික අපේ ජීවිතයට ලැබුණු වෙලාවේදී පබ්බජිත භවෝ දුර්ලභෝ දුර්ලභෝ පැවිද්දත් ලැබුණු වෙලාවේදී මේ උතුම් සන සම්පත්තිය ලැබපු අපේ ජීවිතය අපිට හිස් නොවේවා, අපේ ජීවිතය විඵල නොවේවා, අපේ ජීවිතේ වඳ නොවේවා කියන කාරණාවෙන් අපේ විමුක්තිය සාක්ෂාත් කරගන්නටත් අවුරුදු දහස් ගාණක් තුල මේ ලෝකයේ තුල පැවති ඒ කල්යාණ මිත්‍ර වැට හිඳෙන්නට නොදී ඉදිරියට පැවැත්වීම සඳහා අපි කුමක් කටයුතුද යන්න දැනුවත් වීම සඳහාත් අවශ්‍ය දහම් කරුණු ටිකක් දැන තේරුම් කර ගන්නටයි පින්වත් ස්වාමීන් වහන්ස අද දවසේදී අපි මේ සූදානම් වෙන්නේ. ඒ නිසා අපේ පින්වත් ස්වාමීන් වහන්සේලගෙන් මම මුලින්ම පාද නමස්කාරයෙන් යුක්ත එක කාරණාවක් ඉල්ලනවා, මතක් කරනවා. ඒ තමයි නොඑක් අරමුණු වලට හිත දුවන්නට නොදී නොඑක් අරමුණු වල සිත මෙහෙවන්නේ නැතුව ඉතාමත්ම වමනාවෙන් ඉතාමත්ම හොඳින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියන කාරණාව පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් මුලින්ම ඉල්ලා සිටිනවා. පින්වත් ස්වාමීන් වහන්ස, මේ ශාසන වටපිටාව ගැන, ඒ වගේම අපේ විමුක්තිය ගැන අපි කුමක් කටයුතුද යන්න පහදා දීමට පෙර අපේ ජීවිතවල නිසරු ස්වභාවයත්, මෙබඳු නිසරු ජීවිතයක් ලැබපු උත්තමය අතීතයේදී ගත්ත ක්‍රමවේදයන් කුමක්ද යන්න පහදා දීම සඳහාත් මං කෙටි කතාවක් කියලා, ඒ ඇසුරෙන් අපේ අද දවසේ පැවැත්මත් කියලා මෙබඳු වටපිටාව දුර්මත වූ මේ වටපිටාවෙන් ඉවත් වෙන්නට කුමක් කටයුතුද, බුද්ධ ශාසනය කෙසේ නිවැරදිව හඳුනා ගනිමුද යන්න අවස්ථානුකූලව පින්වත් ස්වාමීන් වහන්සේලාට මම පැහැදිලි කළා දෙන්ට උත්සාහවත් වෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ, ඊට පෙර මම පොඩි කතාවක් කියන්නම්. මේ කතාවත් හරි වටිනවා අපේ ජීවිතයට, ඒ වගේම පස්චිම ජනතාවගේ ජීවිතවලටත්. පින්වත් ස්වාමීන් වහන්සේ, සැවැත් නුවර එක්තරා සිටුකොලයක් තිබුණා. ඒ සිටු කුලේ ඒ සිටු යුවලට පින්වත් දරුවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ඒ වැඩිමල් දරුවගේ නම තිස්ස. තිස්ස කුමාරයයි එයාගේ මල්ලි දෙන්න බොහෝම සතුටින් දෙමව්පිය එක්ක ඉන්න කාලෙදී ඒ වැඩිමහල් දරුවා තිස්ස කුමාරයාට අවුරුදු 14ක් 15ක් විතර වෙනකොට හදිසි දරුණු රෝගාබාධයක් හැදිලා ඒ දෙමව්පිය දෙන්න මරණාසන්න මොහොතට කිට්ටු වුණා. ඒ වෙලාවේදී මේ දෙමව්පිය මොකද කරන්නේ? තමන්ගේ වැඩිමහල් දරුවව ළඟට අරගෙන කියනවා, අනේ මගේ පුතේ, මේ රෝගෙන් අපි වැඩිකල් ජීවත් වෙන්නේ නැහැ. අපි මිය යන්නට පුළුවනි. අපි මිය ගියොත් මල්ලිට දුකක් කරදරයක් ඇති වෙන්නට නොදී මල්ලිව බලාගන්න කියලා අවවාද කළා. ඒ දෙමව්පිය කියපු පරිදිම නුබෝ දිනකින් මාපිය දෙපළම කාලක්‍රියා කළා. පින්වතුනි, ඉන්පස්සේ අම්මා නැති මල්ලිට, තාත්තා නැති මල්ලිට, අම්මා කෙනෙක් වෙලා තාත්තා කෙනෙක් වෙලා අර තිස්ස වැඩිමල් සහෝදරයා අයියා මෙයාගේ ජීවිතේ බර කරට අරගත්තා. අරගෙන ඉගැන්විය යුතු ශිල්පායතනයන් උගන්වලා ජීවිතයේ සුදුසු වයස එනකොට අවාහ විවාහ කටයුතු කළා දීලා දෙමව්පියන්ගේ උරුමෙච්ච ධනයත් දෙකට බෙදලා එයින්ද වැඩි කොටසක් මල්ලිට දීලා තමන් එක කොටසක් අරගත්තා. මල්ලිගේ කටයුතු කළ නිසා අයියා අවාහ විවාහ කටයුත්තක් කරගත්තේ නැහැ. ඉතින් මේ කාලෙදී හවසට බොහෝ දෙනෙක් සුවඳ මල් සුවඳ දුම් පහන් ආදී අරගෙන හවසට ජේතවනාරාමයට යනවා. ඉතින් මේ යනකොට මේ තිස්ස කුමාරයාත් මේ පිරිස් කොහෙද යන්නේ කියලා අහලා ජේතවනාරාමේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනටයි කියලා ඇහුවාම මේ තිස්ස කුමාරයා ටිකට් එක යන්න පුරුදු වුණා. ඉතින් ටික දවසක් යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ ටික ටික මේ තිස්ස කුමාරයාට වැටහුණා. සසර නිසරු බව, සසර බියකරු බව ටික ටික තේරෙන්න ගත්තා. මෙයා තීරණය කළා මමත් පැවිදි වෙන්නට ඕනේ කියලා. දවසක් ධර්ම දේශනාව අවසන් වෙලා පිරිස් ඔක්කොම යනකන් ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස අනුකම්පාවෙන් මාව පැවිදි කරන්ට උපසම්පදා කරන්ට කියලා. තිස්ස ඔබව පැවිදි කරන්ට පුළුවනි, උපසම්පදා කරන්ටත් පුළුවනි. ඒත් දැනුම් දීලා එන්ට කවුරු හරි ඥාතිවරයෙක් ගෙදර ඉන්නවද? ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ගොඩක් අය නැහැ, මට මල්ලි කෙනෙක් ඉන්නවා. හොඳයි, තිස්ස එහෙනම් ගිහිල්ලා මල්ලිව දැනුවත් කළා එන්ට. එහෙමයි භාග්‍යතුන් වහන්සේ කියලා තිස්ස කුමාරයා ගෙදර ඇවිල්ලා කියනවා, මල්ලි, මම අහපු ධර්මයේ හැටියට නම් මේ සසර බොහොම භයානකයි, සසර බොහොම නිසරුයි. ඒ නිසා මල්ලි මට මහන වෙන්න යන්න අවසර දෙන්න. එපාර කියනවා, අයියේ, අයියා මොනවද මේ කතා කරන්නේ? අයියා විතරයි මට ඉන්න එකම ඥාතිවරය, මහන වෙන්න එපා කියලා අවසර දුන්නේ. නැවත නැවතත් කිව්වා, මල්ලි, පුඩා කාලේ ඉඳලා මට හැකි විදියට මම ඔයාව බලාගත්තා. ඒ වෙනුවෙන් මට උපකාරයක් කරනවා නම් මට පැවිදි වෙන්න යන්න අවසර දෙන්න කියලා නැවත නැවත කියනකොට, ඉතින් අයියේ, අයියා මෙච්චර පෙරත්ත කරනවා නම් යන්න ඕනේ කියනවා නම් මම මොකද කරන්නේ? එහෙනම් හොඳයි කියලා අවසර දුන්නා. ඒ වෙලාවේදී මිතිස්ස කුමාරයා ජේතවනාරාමයට ඇවිල්ලා පැවිදි වුණා. උපසම්පදත් වුණා. පැවිදි වෙලා උපසම්පද වෙලා ජේතවනාරාම විහාරයේම හිටියට දන්න කියන අය නිතරම එනවා. ඇවිල්ලා කතා බහ කරනවා. එතකොට තමන්ගේ බණ භාවනාවලට බාධයි. මේ තිස්ස තෙරුන් වහන්සේ තීරණය කළා ටිකක් ඈත ප්‍රදේශයකට යන්න. භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා, වැඩිහිටි ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට වන්දනා කරලා, සෙනසුන හකුලල තබලා පිණ්ඩපාත කරගෙන කිසිවෙකුටත් නොදන්නා යදුන් ගණනක් ඈත පිටිසර ගම්මානයකට ගිහිල්ලා, ඒ ගමේ ඇතුලේ කැලේක එක්තරා ගල්ලෙනක් තියෙනවා. මේ ගල්ලෙනට ගිහිල්ලා භාවනා කරනවා. දවසට එක වේලයි වළඳන්නේ. පිඩු සිඟාගෙන ගිහිල්ලා එක් වේල වළඳලා රෑදවල් දෙකේ අප්‍රමාදීව බණ භාවනා කරනවා. ඉතින් මෙහෙම බණ භාවනා කරනකොට gedara inna ara mallige noona hari misaduti. ඒ මල්ලිගේ නෝන කල්පනා කරනවා මෙන්න මෙහෙම. හොඳ වෙලාවට මේ තිස්ස මහනෝනේ මහන වෙච්ච එකෙන් දැන් එයාගේ වස්තුවත් අපිට අයිති වුණා. ඉතින් බැරි වෙලා හරි සිවුරේ කලකිරිලා ආපහු ආවොත් මේ වස්තුව ආපහු දෙන්න වෙනවා. ඒ හින්දා එnde ඉස්සර වෙලා මොකක් හරි උපායක් කරන්නට ඕනේ කියලා මල්ලිටත් හොරෙන් හොරු කණ්ඩායමක් ගෙනල්ලා අල්ලසක් දොන්නා. අහවල් ගමේ අහවල් කැලේ ගල්ලෙනක ඉන්නව හාමුදුරු නමක්. ඒ හාමුදුරුව මරන්න ඕනේ. මරලා ආවහම නුඹලට මේට වඩා වැඩි කොටසක් මුදල් දෙනවා. මේ දැන් භාගයයි තියෙන්නේ කියලා භාගයක් දීලා තව කොටසක් දෙනවා හාමුදුරුව මරලා ආවහම කියලා කිව්වා. ඉතින් හොරුත් මුදලට තියෙන කැමැත්ත නිසා මේ කාරණාව බාරගත්තා. ඉතින් හොරු මොකද කරන්නේ? කඩු පොලු අරගෙන ඔය කියන ගමට ගියා. ගිහිල්ලා ඒ ගල්ලෙන කැලේට ඇතුල් වෙලා ගල්ලෙන වට කරනකොටත් අනේ තිස්ස හාමුදුරුව සක්මන් මළුවේ සක්මන් භවනා කරනවා. වට කරගත්තාම තිස්ස හාමුදුරුව අහනවා, ඇයි උපාසකවරුනි කියලා. අපි ආවේ ඔබ වහන්සේව මරන්න කිව්වා. ඇයි මාව මරන්නේ? කුමක් නිසාද මාව මරන්නේ? ඔබ වහන්සේව මැරුවහම අපිට විශාල ධනයක් ලැබෙනවා. ඒ නිසා ඔබ වහන්සේව අපි මරනවා. හොඳයි, මම මගේ මරණය තව කෙනෙකුගේ ලාභයක් නම් කමක් නැහැ, මාව මරන්න. ඒත් උපාසකවරුනි, මට එකම එක දවසක් දෙන්න, තව එකම එක රැයක් දෙන්න මට. එපාර මේ හොරු කතා කරනවා. බලන්ඩ හාමුදුරු නමක් වුණත් මෙයාගේ තියෙන කපටිකම මොනතරම් කපටියෙක්ද? ඈ, එක රැයක් මට දෙන්න කියලා පැනලා යන්න හදන්නේ. ඒව කොහෙද අපි එක මේ දැම්ම මරනවා කියලා කඩු ඇදලා ගත්තා. උපාසකවරුනි, මම පැනලා නොයන බවට ඕගලන්ට උන්නම් ඇපයක් වෙන්න, මාව මරන්න එපා. මේ කැලේ කවුද ඔබට ඇප වෙන්න ඉන්නේ කිව්වා. ඇපයක් වෙන්නම් කියනවා නම් මේ කැලේ කවුද ඔබට ඇප වෙන්න ඉන්නේ කිව්වා. ප්‍රතිසහාමුදුරු සක්මනේ කෙරවලට ගියා. ගිහිල්ලා බිම ඉඳගත්තා. එතන තිබුණ පින්වත් ස්වාමීන් වහන්සේ මහ විශාල කළු ගලක්. කළු ගල දෑතින් ඔසවලා අරගෙන තමන්ගේ කකුල් දෙකට ගහලා කලවයට දෙකම බිඳගත්තා. ඇවැත්නි, මම පැනලා නොයන බවට මේ සාක්ෂිය ඇද්ද කියලා ඇහුවා. ස්වාමීනි, ඒ හොරු පවා අතිශය කම්පා වුණා, අතිශය පීඩා වුණා. අනේ, මෙබඳු උත්තමයෙක් නසන්ඩ නේද අපි මුදල වෙනුවෙන් ආවේ කියලා තමන් ගැනම ලැජ්ජිත වුණා. ලැජ්ජිත වෙලා ආපහු හැරිලා ගියා. මට මෙන්න මේ ටිකයි කියන්න ඕනේ උනේ පින්වත් ස්වාමීන් වහන්ස. එදා සසර පරතරක් හොයන චින්තනයක් තිබුණු ඒ තිස්ස තෙරුන් වහන්සේ දැනගෙන හිටියා පින්වත් ස්වාමීන් වහන්ස. මේ සසර හිටියොත් කකුල් කඩා ගන්න වෙන වාරවල් මෙන්න මෙච්චරයි කියලා ගණන් කරන්න බැරි බව ඒක මේ තිස්ස තෙරුන් වහන්සේ දැනගෙන හිටියා. සසර හිටියොත් අතපය හතරම සිඳෙන වාරවල් ගණන් කරන්න බැරි බව ඒ වගේම මේ තිස්ස තෙරුන් වහන්සේ දැනගෙන හිටියා. අවීච ආදී සතර අපා දුක මේට වඩා රළු බව කෙලෙස් සහගත මගේ මරණයට නින්දා වේවා කියන අදහසිනුයි. එදා තිස්ස තෙරුන් වහන්සේ කකුල්ලට බිඳගෙන බුද්ධ ශාසනයේ යෙදුනේ. පහෝදා උදෑසන වෙනකොට ඒ වේදනාවම අරමුණු කළා භාවනා කළා. තිස්ස තෙරුන් වහන්සේ රහත් වුණා අරුණෝදය වෙනකොට. රහත් වෙලා මහරහතන් වහන්සේ නමක් හැටියට ජීවිත සමසුව පිරුවම් පවදාලා පින්වත් ස්වාමීන් වහන්ස ඒ චරිතවලින් කියනවා සසර පරතරක් හොයන කෙනෙකුගේ ලක්ෂණය කෙබඳුද ජීවිතයක යථාර්ථයක් හොයන මනසක කැපකිරීම කෙබඳුද කියන එක අතීත උත්තමයෝ සසර ගෙවා ගන්න මෙබඳු කැපකීම් කරලා පස්චිම ජනතාව වූ අපිට ඉතාමත් කටින වටිනා නිදර්ශන දීලා තියෙනවා ස්වාමින් වහන්ස. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ යථාර්ථය පෙන්නලා තියෙනවා. අන්නම තග්ගෝ යම් බික්වේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මහණෙනි මේ සසර අති දීර්ඝයි. අති දීර්ඝ මේ සංසාරේ මූල් කෙලවරක් පෙනෙන්නේ නැහැ. අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං සන්දහවතං සංසාරිතං. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා මේ සසර ඊමේ අත දුවනව සැරිසරනවා කියලා පෙන්වා වදාලා පින්වත් ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ සත්‍යය නිකම්ම දුවනව සැරිසරනව නෙමෙයි. ඒ සසර සැරිසරනකොට විඳින දුක් අනන්තයි අප්‍රමේයයි. එකම සත්වයක් තමන්ගේ ඇඟ ලේ කිරි කළ පෙව් ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි. ඒ වගේම පියා සහෝදරය සහෝදරී දුව පුතා ඥාත හිතයිසි මල දුකට අඬපු කඳුළු එකතු කළොත් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. තිරිසං ආත්මවල ඉපදුණු වෙලාවෙදි ගෙල සිඳිනකොට ගලාගෙන ගිය ලේ එකතු කළා නම් සිව් මහ සමුද්‍රයේ ජලයට වැඩි කියලා පෙන්වුවා පින්වත් ස්වාමීන් වහන්ස. මේ ටික පෙන්නලා සුගතු ශාස්ත්‍රඥ වහන්සේ මෙන්න මෙහෙමත් පෙන්නනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ දන්නා වූ ශ්‍රුතවතාරිය ශ්‍රාවකෙක් ඇරෙන්න මේ ලෝකේ අනිත් අය මගේ වචන විශ්වාස කරන්නේ නැහැ කියලා. මොකද අඬපු කඳුළු මුහුද ජලයට වඩා වැඩි කිව්වහම අපිට හිතෙන්නේ මේ අතිශෝක්තියක් කියලා. ටිකක් බය කරන්න හදනවා, බර කළා පෙන්වන්න හදනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ පින්වත් ස්වාමීන් වහන්ස කෙනෙක්ව යහපත් මාර්ගයට ගන්නවත් බොරු කියන උත්තමයක් නෙමෙයි. අපි සසර එච්චර දුක් විඳලා තියෙන නිසාමයි බුදුරජාණන් වහන්සේ ඒ බව පෙන්වේ දේශනා කළේ. ස්වාමීන් වහන්ස ඒ අතීතයේ අපි කොච්චර දුක් විඳලා තියෙනවා නම් ඒ දුක් විඳපු බව අපිට පේන්නේ නැහැ භවයෙන් වැහිලා නිසා. ඒ නිසා නොපෙනෙන අතීතයත් අතහරිමු අපි. අනාගතයේ අපිට විඳින්න වෙන දුක් මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. එබඳු දුක් ටික කරපින්නගෙන අනාගත දුක ඔඩුක්කුවේ තියාගෙනයි ස්වාමීන් වහන්සේ අපි හැමදෙණෙක්ම තාම ඉන්නේ. අනාගත දුකට නෑදෑකම් කියමින් අපි තාම ඉන්නේ. නමුත් ඒකත් අපිට පේන්නේ නෑනේ. එහෙනම් ඒකත් පැත්තකින් තබමු. අපි මෙන්න මේ ටික විතරක් ගම්මු. අපි හැම කෙනෙක්ම මේ ජීවිතය දිහා බලන්ඩ අපි හැම කෙනෙක්ම මේ හැම විදිහකටම උත්සාහවෙත් වෙන්නේ කුමකටද කියලා. සැප සතුට දෙක අපේ ජීවිතයට ලං කරගන්න දුක් දුම්නස අපේ ජීවිතෙන් අයින් කරගන්න. මුළු ලෝකෙම මේ ටික කළාට අවසාන මොහොත වෙනකොට ලෝකයට ලැබිලා නැත්තේ ඒ ටිකමයි. ඒ විතරකුත් නෙමෙයි, මෙන්න මේ ටිකත් බලන්න ස්වාමීන් වහන්ස. අද අපේ වටපිටාව බලන්න, කවුරු හරි කෙනෙක් බැන්නොත්, දොස් කිව්වොත්, නිඳා කළොත් අපේ හිත රිදෙනවද නැද්ද කියලා බලන්න. හිත රිදෙයි. කවුරු හරි කෙනෙක් හොඳ කිව්වොත්, ගුණ කිව්වොත්, ප්‍රශංසා කළොත් අපේ හිතට සතුටක් එයිද නැද්ද කියලා බලන්න. සතුටක් එයි. ඒ කියන්නේ අපිව සතුටු කරන්න පුළුවන්කම හෝ දුක් කරන්න පුළුවන්කම ලෝකයට තියෙයි. අපේ ජීවිතයේ සැප සතුට දෙක බාරව තියෙන්නේ බාහිර ලෝකෙටයි කියන එක කියනවා. ඒ වගේම අපි සතු පන්සල් විහෙර විහාර වාහන කැඩුනොත් බිඳුනොත් අපිට දුක වෙනවද නැද්ද? දුක වෙනවා. ඕවා කැඩෙන්නේ බිඳෙන්නේ නැතුව හොඳට තියාගත්තොත් අපිට සතුටුයි. ඒ කියන්නේ අපේ ජීවිතයේ සැප සතුට දෙක තීරණය වෙලා තියෙන්නේ බාහිර වස්තුන්ගෙන් කියලා කියනවා. බාහිර අය අපේ ජීවිතයේ සැප සතුට දෙක තීරණය කරනකොට, බාහිර වස්තු අපේ ජීවිතයේ සැප සතුට දෙක තීරණය කරනකොට අපිට හැමදාම බාහිර අය බාහිර වස්තු රැක රැක ඉන්න වෙයි. බාහිර අය නිසා, බාහිර දේ නිසා අපේ ජීවිතයේ සැප සතුට දෙක තීරණය වෙනවා නම් අනිත් කෙනෙක් අනිත් දෙයක් නම් අපේ ජීවිතයේ සැප සතුට දෙක තීරණය කරන්නේ. අපි අනිත් කෙනෙකුට අනිත් දෙයකට වහල්ද නිවහල්ද? වහල්. වහල්කම දුකක්ද සැපක්ද? වහල්කම දුකක්. පින්වත් ස්වාමීන් වහන්ස, ජීවිතයේ දුකයි කියන එක වේදනාර්ථයෙන් දකින්න එපා, වහල් අර්ථයෙන් දකින්න, වහල්කමින් දකින්න. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ නිවහල්කම හදලා දෙන්න, නිවහල් මනසක් හදලා දෙන්න. ඒ එක්කම පින්වත් ස්වාමීන් වහන්සේ, මම මේ ටික මතක් කරනවා, මේ ටික මතක් කරන්නේ ධර්මයට අපේ හිත නැමෙන්නේ නැත්තේ අපේ මේ ලෝකයේ තුල තියෙන පුංචි අවුරුදු 50ක 60කට පමණක් උරුම වෙන දේ හරියට වටිනාකමක් අපිට දැනෙන හින්දා, ඒව අපිට ඇත්තම ඇත්ත වෙලා හින්දා ස්වාමීන් වහන්ස, අපිට ජීවිතයේ යථාර්ථයේ දෙපැත්තට තියලා මනින්න පුළුවන් වුණොත් මේ අවුරුදු 50ක 60ක ජීවිතය අපිට කුමක් කරන්නද කියලා හිතෙයි. පින්වත් ස්වාමීන් වහන්ස, අපි තව පොඩ්ඩක් එහා පැත්තට ගියොත්, අපි පෙර ජීවිතයේ කොතනක හරි ඉපදිලා හිටියානම් එතන අපිට දෙමව්පියෝ සහෝදරයෝ ඥාති හිතයිසින් ඉඳ ඇති නේද? ඒ අය දැන් අපි දන්නවද නැහැ. එදා අපිට ඉඳ හිටින්න තැන් පරිභෝජනය කරන්න වස්තුන් තියෙන්න ඇති. ඒව ගැන අද අපිට දැනුමක් තියෙනවද නැහැ. දැන් අද අපිට ශිෂ්‍යයෝ ඉන්නවා, අන්තිවාසිකයෝ ඉන්නවා, සද්විහාරිකයන් වහන්සේලා ඉන්නවා විහෙර විහාරතියේ. ඒ වගේම ඥාතීන් හිතයිසින් ඉන්නවා බොහෝ බහුබෝ, තව බොහෝ සම්පත්‍ති. ස්වාමීන් වහන්ස, මේ තියෙන දේ අපි ටිකක් ගෙවුණු කාලයක් අතහැරලා ටිකක් වැඩිපුර තිබ්බොත්, තව අවුරුදු 50කින් පස්සේ, තව අවුරුදු 50කින් පස්සේ අපි සියලු දෙනා අපවත් වෙයි. අපවත් වුණොත් මේ ජීවිතයේ සතු සියල්ලම බොරුවක් නෙමෙයිද? මේ ජීවිතයේ සතු සියලුම දේ නොදන්නා බවට යනවා නෙමෙයිද? පින්වත් ස්වාමීන් වහන්ස, ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සප්න උපමා කාමා කියලා පෙන්වුවේ. හීනයක් බඳු කාමයන්ගෙන් මිදිලා මේ වගේ පීඩා විඳින, පීඩා දෙන මේ ලෝකයෙන් අපිව මුදවණ්ඩයි ලෞතරා බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වුණේ. පහළ වෙලා සද්ධර්මයේ දේශනා කළේ ඒ ලෝකේ පහළ වුණේ සද්ධර්මයේ ලෝකයට දේශනා කළේ දුකෙන් මිදෙන මග ලෝකයේ තුල උපදවා තැබුවේ නිකම්ම නිකං ත්‍යාග පෙට්ටියකින් අතට ලැබිලා නෙමෙයි. ඒ ටික දුකෙන් නිවෙන මග පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාටත් මටත් අරගෙන දෙන්න. මගේ බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ විඳ දුක් පාරමිතා ගැන සිහි කළොත් සාමාන්‍ය මිනිසෙකුට ඒක දරන්නේ නැති වෙයි. දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ පින්වත් ස්වාමීන් වහන්සේ හතරපද ගාථාවක් අහලා නිවන් දකින්න තරම් හේතු සම්පatti තිබුණා ඒ සුමේද තාපසයන් වහන්සේට. ඒත් එදා ඒ සුමේද තාපසයන් වහන්සේ තමන් වහන්සේටම අවවාද කරගන්නවලු. සුමේද බඩගින්නේ තමන්ගේ දරුවෝ ඉන්නකොට ඒ දරුවන්ට නොදී ලැබුණු ආහාර තනියම වළඳන මවක් වගේ මේ දුක් විඳින අහිංසක ලෝකයා මෙච්චර දුක් විඳිද්දි උඹ නිවන් පුරට යන්න දහදන්නේ. සුමේද උඹ තනියම යන්න එපා. මේ අහිංසක ලෝකයා සසර දුකින් එතර කරවල ඵලයන් කියලා තමන්ටම අවවාද කරගත්තලු. මහා සාගරයක බොහෝ දෙනා ගිලිලා මැරෙන්න හදනකොට තනියම නැවකින් එතර වෙන්න කප්පිටෙක් වගේ නුඹ මේ අහිංසක ලෝකය සංසාර සාගරයේ ගිලිලා ඉඳි තනියම එතර වෙන්න දහදන්නේ. සුමේද තනියම එතර වෙන්න එපා. මේ අය සසරෙන් එතර කරවලම එතර වෙයන් කියලා අදහස් කරගත්තලු. මේ වගේ ඝාත රහසයකින් තමන් වහන්සේට අවවාද කරගෙන උන්වහන්සේ තීරණය කළා නෑ මම අද නිවන් දකින්නේ නෑ මම අද පිරිනුවම් පාන්නේ මේ සසර දුක් විඳින අහිංසක සත්වයෝ මට හැකි ප්‍රමාණකින් හරි සසර දුකෙන් මිදවලා මිසක මම තනියම නම් නිවන් දකින්නේ නැහැ කියලා අදහස් කරගත්තලු. පින්වත් ස්වාමින් වහන්ස එදා ඉඳලා මේ ගෝරු භයංකර සංසාර සාගරයට පැන්නේ මේ බණ කියන බණහන ඔබත් මාත් වෙනුවෙන් පින්වත් ස්වාමින් වහන්ස. ඒ බෝසතාණන් වහන්සේ ආපු ගමම් මග පස්පියුමෙන් සැරසිලා තිබුණේ නැහැ. තිබුණේ කූරෝ කටුකු තියුණු රළු මාවතක් දිගෙයි. පින්වත් ස්වාමින් වහන්ස එදා සාන්තිවාදී තාපස වෙලා උපන්න කාලෙදී අත්පය කෑලි කෑලි වලට කපද්දී ශාන්ති පාරමිතාව පිරුවේ ඒ අත්පය කපන කලාබු රජුරුව ගැන ද්වේෂසිත මාත්‍රයක් උපදවන්නේ නැතු උපේක්ෂා පාරමිතාව පිරුවේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිව සසරෙන් එතර කරවණ්ඩයි. ශ්‍රී මහ රජුරුවන්ගේ කාලෙදී සියතින්ම ලේ පෙරපෙර මේ ඇස් දෙක ගලවලා බමුණට දන් දුන්නේ සර්වතථා ඥානයේ නැමැති ඇස් දෙක ලබාගෙන අපේ ඇස් පාදණ්ඩයි ස්වාමීන් වහන්ස. චද්දන්ත ජාතකයේදී සවනක් ඝන රැස් විහිදෙන සියතින් කපලා අල්ලලා කපලා සෝනුත්‍ර කියන වැද්දට දන් දුන්නේ ස්වාමීන් වහන්ස. සර්වතථා ඥානයේ නැමැති දල ලබාගෙන අපිව සසරින් එතර කරවණ්ඩයි. මේ විදිහට අනන්ත අපරිමාණ පාරමිතා පුරලා බුද්ධ රාජ්‍යයට පත් වුණා කියලා කියන්නේ මේ සද්ධර්මය. ඒ මහෝත්තමයන් වහන්සේ නමකගේ ලේ දහඩිය කඳුල මහන්සිය ශ්‍රමයක ප්‍රතිඵලයක් ස්වාමින් වහන්ස. ඒ භාග්‍යතුන් වහන්සේ එදා බෝසත් කාලේ මේ විදිහට පාරමී ධර්ම පුරලා දෙවි බඹුන්ගේ ආරාධනාවෙන් මේ ලෝකයේ දිහා බලලා කාලයේ දේශයේ දීපේ කුලයේ මව කියලා මේක සුදුසු කාලෙයි කියලා දැකලා මේ ලෝක ධාතුවේ පහළ වෙලා අග්ගෝ හමස්මි ලෝකස්ස කියන ගාථාවෙන් සිංහනාද කරලා ලෝකයේ තුල ඉපදිලා එදා වෙසක් පුර පසළොස්වක් පොහොය දවසේ සියලු කෙලෙසුන් අසල සර්වතථා ඥානයට පත් වෙලා ඒ කියන්නේ මේ ලෝකයේ තුල හැමදාම පැවතුණු හැමදාම පවතින ඒත් ලෝකයන් නොදකින ලෝකී ඇත්ත ඇති හැටි අවබෝධ කරගත්තා. සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ අමුතු දෙයක් වුණා නෙමෙයි, අමුතු දෙයක් කළා නෙවෙයි. ලෝකේ හැමදාම පැවතුණු හැමදාම පවතින නමුත් ලෝකයට නොපෙනෙන ඇත්ත හොයාගත්තා. හොයාගෙන ඒ සද්ධර්මයේ පණිවිඩය දුක නිවෙන මාවත මේ ලෝකයේ තුල දේශනා කළා. 45 වසක් තමන් වහන්සේට හැකි විදිහට ලෝකයා නිවන් මගට නිවන් පුරයට යොමු කරමින් වැඩ ඉඳලා තමන්ට හැකි ශක්තිමානෙන් ලෝක ශාසනික සේවයක් කළා. සද්ධර්මයේ නැමැති දඬු යට පහන ලෝකයේ තබල පිරුණොම් පෑවා. පිරුණොම් පාන්ට කලින් තථාගතයන් වහන්සේ යමක් සංකේතවත් කළා. තමන් වහන්සේ පෙරවාගෙන හිටපු සුගච්චීවරය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අතට දීලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පරෝපු චීවරය තමන් වහන්සේ පරවගෙන එකින් සංකේතවත් කළා, කාශ්‍යප මාගෙන් පස්සේ මේ බුද්ධ ශාසනේ ලෝකේ අරගෙන යන්නේක ඔබට බාහරයි සංඝයට බාහරයි කියන එක සංකේතවත් කළා. ඒක සංකේතවත් කළා සංඝයාට ශාසනේ බාර දීලා කල්ැතුවම සද්ධර්මයේ දඬු යට පහන ලෝකයේ තබලා පිරිනුවම් පැවස් ස්වාමීන් වහන්ස. ඊට පස්සේ තථාගතයන් වහන්සේ පිරිනුවම් පහලා 3 මාසයක් ගියාට පස්සේ සුභද්‍ර කියන භික්ෂුවගේ තිබුණු අභද්‍ර වචනයත් මුල් කාරණාව කරගෙන ශාසනයේ බොහෝ කාලයක් පැවතීම උදෙසා චිරස්ථායි බව උදෙසා මහා රහතන් වහන්සේලා 500ක් දෙනා එකතු කරගෙන අජහසත් රජුරුවන්ගේ සහයෝගයත් අරගෙන ප්‍රථම ධම්ම සංගායනාව කළා. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, උපාලි මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ ආදී ථේරවාදී මහා තෙරුන් වහන්සේලාගෙන් එදා ඒ මහා සංගායනාවෙන් පස්සේ ථේරවාදය ආරම්භ වුණා. ඒ මහා තෙරුන් වහන්සේලාගේ වචනයෙන් ආරම්භ වෙච්ච ඒ ථේරවාදී ශාසනය ලෝකයේ නිවමින් සිසිල් කරමින් නිහඬව ලෝකයේ තුල ඒ ජින වචන නදිය ගලා බැස්සා. එහෙම අවුරුදු 100ක් යනකොට බුදුරජාණන් වහන්සේ අකපයයි පනවා වදාලා වූ කරුණු 10ක් කැපයයි මුල් කරගෙන වජ්ජීන් ඇති කළ කලහ නිසා එවකට ශාසන භාරධාරී වූ ප්‍රේවත මහරහතන් වහන්සේ, සබ්බකාමි මහරහතන් වහන්සේ, යස මහරහතන් වහන්සේ ආදී මහරහතන් වහන්සේලා දෙවනි සංඝායනාව කළා. තවදුරට ශාසනය පිරිසිදු කළා. එයින් ආරම්භ වෙච්ච ශාසනය අවුරුදු 2218ක් තවදුරටත් නිශ්චලව නිහඬව ගලාගෙන බැස්සා. එතකොට ඇතිවෙච්ච දුර්මත තිබුණා. ධර්මාශෝක රජුරුවන්ගේ කාලෙදී ථේරවාදී කොටස ආචාර්ය කුල 18කට බෙදිලා තිබුණා. එයින් දෘෂ්ටිවාදී 17 කුලයක් තිබුණා. ථේරවාදී පිරිසිදු අර්ථයත් එක්ක 18ක් වුණා. එදා මොග්ගලී පුත්ත මහරහතන් වහන්සේ මුල් වෙලා මහා සංඝරත්නයේ මුල් කරගෙන ශාසනය පිරිදු කළා. මේ විදිහට ථේරවාදී නිහඬව නිශ්චලව ලෝකය සනසවමින් නිහඬව ගලාගෙන ආවා. අතරමඟදී නොයේ බාධා ව්‍යාවුල් ඇති වුණත් සබ් කිසිම වෙලාවක මේ තාක් දුරාපු මේ ශාසනේ ශාසන අභ්‍යන්තරයෙන් ශාසනය විනාශ කරන කිසිවක් උනේ නැහැ. ශාසනය විනාශ කරන්න පිටින් නොයෙක් නොයෙක් විදිහේ බලපෑම් බලවේග ආවා. ඒව හඳුනගන්න එවකට හිටපු වික්ෂුන් වහන්සලට හැකි වුණා. එවකට හිටපු ගිහි පිංවතුන්ට හැකි වුණා. මොකද හතුර හතුරෙක් විදිහට ආපු නිසා. නමුත් අද මේ ශාසනය විනාශ වෙන්න එන බලවේගයට වඩා වෙනස්. පින්වත් ස්වාමීන් වහන්ස, කඩුවක් කිනිස්සක් පොල්ලක් අරගෙන එනකොට අපි දන්නවා අපිට විරුද්ධකාරයෙක් එන්නේ හතුරෙක් එන්නේ කියලා කල්ැතුම හඳුනගන්න. ඒත් කිනිස්ස ඉනේ ගහගෙන කඩුවේ ඉනේ ගහගෙන උඩින් සිල් රිද්දක් පෙරවගෙන නම් එන්නේ. පින්වත් ස්වාමීන් වහන්ස, අපි මුලාවටපත් වෙයිපත් වෙන්න පහසුයි. අද ඉබඳු යුගයක් වෙලා පින්වත් ස්වාමීන් වහන්ස, කඳපණු යුගයක්. කඳපණුවා කියලා කියන්නේ පිටින් එන අන්තරායක් නෙමෙයි, ගහේ කඳෙන්ම මතුවලා ගහම කාලා විනාශ කරනවා. අන්න ඒ වගේ කාලයක් අද. පින්වත් ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ මේ බව අනාගත බය සූත්‍රයේදී දේශනා කළා. මහණෙනි, කවදා හරි දවසක මගේ මේ ශාසනය අතුරුදහන් වෙනවා. හැබැයි මහණෙනි, මේ පඨවි ධාතුව මේ ශාසනය අතුරුදහන් කරන්න, ආපෝ ධාතුව මේ ශාසනය අතුරුදහන් කරන්න, තේජෝ ධාතුව මේ ශාසනය අතුරුදහන් කරන්න, වායු ධාතුව මේ ශාසනය අතුරුදහන් කරන්න, වැලිත් මේ ශාසනයේ පහළ වෙච්ච හිස් පුරුෂයෝම මේ ශාසනය අතුරුදහන් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මේට අවුරුදු 2000 ගානකට ඉස්සෙල්ලා දේශනා කළා. අද යුගයකට පැමිණෙමින් ඉන්නවා ස්වාමීන් වහන්ස. පින්වත් ස්වාමීන් වහන්සලා දන්නවද, වර්තමානයේ වෙනකොට අපේ ස්වාමීන් වහන්සේලත් නොදිනු ඇත්ත මේ මිත්‍යා දෘෂ්ටියට ගොදුරු වෙමින් පවතිනවා. අහිංසක බොහෝ ගිහි පින්වතුන්, ධර්මයේ විනය දන්නේ නැති, පාලි භාෂාව දන්නේ නැති බොහෝ පින්වතුන් මේ වැරද්දට හසු වෙමින් පවතිනවා. ශාසනයට බාහිරින් බලපෑම් අභියෝග තියෙනවා වගේම අභ්‍යන්තරයේ තුරත් ශාසනය තුලම ශාසනය විනාශ වෙන දෘෂ්ටි මතුවලා, අදහස් මතුවලා. මං එයින් කීපෙකුත් මතක් කරලා ඒකට අපිට කරන්න පුළුවන් කරන්න තියෙන සුදුසුම දේ මොකද්ද කියන එකත් මතක් කළා. ස්වාමීන් වහන්සේලාගෙන් එක ඉල්ලීමක් කරන්නයි ස්වාමීන් වහන්සේලා මෙතෙන්ට වඩිනවා දකින්න කැමති උනේ. මම විතරක් නෙමෙයි, සමස්තයක්ම සංඝයාගේ බලාපොරොත්තු උනේ. ස්වාමීන් වහන්ස, මේ ශාසනයේ වර්තමානයේදී මං කිව්වේ කඳපණුව වගේ කියලා, ගහේ කඳෙන්ම හටගෙන ගහම විනාශ කරනකොට බාහිර කිසි කෙනෙක් ඇවිල්ලා නැහැ, පෙනෙන්නේ නැහැ. හැබැයි විනාශ වෙනකම්ම දන්නේ නැහැ. අද බාහිර බලවේගවලට වඩා අභ්‍යන්තර බලවේග වැඩි. බය වෙන්න තියෙන භයානකම කමත් ඒකයි. එයි මම ඒ දුර්මත හැම එකක්ම මම කියන්නේ, කියන්න වෙලා මදි. නමුත් මම එහෙම නොකිය ඒකට කළ යුතු දේ ගැන කතා කරන්නම්. ඒකෙන් එක කරුණක් මතක් කරනවා. මොකද සමස්තයක්ම ලෝකේ මේ එක වචනයක් බහුල වල්ලගෙන කතා කරන නිසා මේ නිච්ච අනිච්ච කියලා, අනිත්‍ය කියන වචනය අනිත්‍ය නෙමෙයි, නිච්ච, කැමති වෙන්න සුදුසු නෑ කියලා ලෝකයා විස්තර කරනවා. මේක ඇත්ත දහමුදුරනේ කියලා. නමුත් මෙතන භාෂාවක් දන්නවා නම් මේ වචන දෙකේ ඇත්තටම අක්ෂර වෙනස්, අර්ථය වෙනස්. නමුත් එතනදී ඒකත් අපි පැත්තකින් තියමු. අනිච්ච කියලා කියන්නේ කැමති දේ නොපැවතීම නිසා දුකයි කියන වචනේ නම් අර්ථය නම් ගන්නේ ඒකේ තියෙන දෝෂය පොඩ්ඩක් අපි හිතමු. අපේ අදහස දැන් පෙන්වන්නේ නොඉච්ච කියන්නේ කැමති සේ නොපැවැත්ම දුකයි නම්. හොඳයි, මම නිදසුනක් ගන්නම්. ස්වාමීන් වහන්සේට දැන් ඒක පෙන්වන්න බෑ. අපි ගිහි අයට කියමු ඒක. ගිහි පින්වතෙක් ඉන්නවා නම් ඒ අයට, දරුවෙක් ඉන්නවා නම් අපි කියමු Tamanට පුතෙක් ඉන්නවා කියලා ගිහි පින්වතුන්. කැමතියා මගේ පුතා මැරෙන්නේ නැතුව ඉන්නවා දකින්න ඕන කැමති. ඉච්චයි කියමුකෝ අපි ওই අදහසින්ම. මගේ පුතා මැරෙන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි. ජීවත්ව ඉන්නවට කැමති. මැරෙන්නේ නැතිකමට කැමති නැහැ. දැන් ওই දරුවා ඉන්නවා අවුරුදු 10ක් දරුවා හිටියා, 20ක් හිටියා, 30ක් හිටියා, 40ක් හිටියා. අනේ 50 වෙනි අවුරුද්දේ මැරුණා. හරි. දැන් ඇත්තටම යාට දුක එනවනේ. කැමතිසේ නොපැවතීම දුකයි. උන්න දරුවා ජීවත් වෙන්නට කැමති, කැමති එක නැති වුණා, හරි දුකයි ආවා. දැන් හොඳට බලන්න, එතකොට කැමති දේ නැති වුණහම දුකයි. අවුරුදු 50කින් පස්සේ හැබැයි දුක ආවේ. එතකොට කියනවා යා මේ දෘෂ්ටියෙන් අවුරුදු 50ක් තුලම සැපයි. කැමති දේ තිබිලා තියෙනවා. කැමති දේ නොලැබීම නොලැබෙන්න අවුරුදු 50ක් ගියානේ. කැමති දේ දරුව, ඒ කියන්නේ කැමති දේ නොලැබීම නෙදුක. දැන් කැමති දරුව ජීවත් වෙනවට ඒක නොලැබුණේ, දරුව ජීවත් වෙනවා කැමති බව නොලැබුණේ අවුරුදු 50ක් ගෙහෙලා. එතකොට කැමති දේ නොලැබුණාම ඒක දුකයිනේ. හරි, දුක ආවා. ඒ කියන්නේ අවුරුදු 50ක් යා කැමති දේ කැමතිසේ තිබීමේ සැපක් විඳලා තියෙයි. බලන්න බුද්ධ දේශනාවට ගැලපෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ මාගන්ධි සූත්‍රය, ඒ වගේම නකුලපිත සූත්‍රයේදී පෙන්වනවා මේ පංච උපාදානස්කන්ධය දරාගෙන යමෙක් එක් මොහොතකදු නිරෝගී බවක්, සුවපත් බවක් පිළින්න කරන්නේ නම් හේ බාල බවක් හැර අන් කවරෙක්ද කියනවා. හොඳට පින්ව ස්වාමනසල දකින්ද අර වචනයෙන් කැමති දේ නොලැබීම, කැමතිසේ නොපැවතීම දුකයි කියන දුක පනවලා තියෙන වේදනාවකින්, වේදනාර්ථයෙන්. මං කියන දේ දන්නවත් දන්නේ නැහැ. නමුත් බුද්ධ ශාසනය ඊට වඩා ගැඹුරුයි. සැප වේදනාවක්, දුක් වේදනාවක් ඇතත් නැතත් පංච උපාදාන කන්දා දුක්ඛ. දුකයි දුක්ඛ සත්‍යයි කියලා දෙකක් තියෙයි. පින්වත් ස්වාමීන් වහන්සේ අරූපී බ්‍රහ්ම ලෝකේ සැප වේදනාවක්වත් දුක් වේදනාවක්වත් නැහැ, උපේක්ඛයි. ඒද ඒ ස්කන්ධ ටිකද දුකයි. පින්වත් ස්වාමීන් වහන්සේ යද්ද නිච්ඡන් තන් දුක්ඛ, යමක් අනිත්‍යද අනිත්‍ය වෙන බව දුකයි කියන එකයි බුදුරජාන් වහන්සේ පෙන්වුවේ. කැමති වුණත් නැතත් ඒ දුක එනවා. ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් කියමු. කැමති වුණත් නැතත් වතුර ටික බිව්වොත්, බීපු වතුර ටික වෙනස් වෙන නිසා, ක්ෂය වෙන නිසා, වැය වෙන නිසා පිපාසය එනවද නැද්ද? එතකොට පිපාසය නැමති දුක ආවේ තණ්හාව නිසාද, විපරිණාමකම නිසාද? බඩගින්නට දාන්නේ වැළඳුවොත් කැමැත්ත ඇති වුණත් නැතත් දාන්නේ වළඳපු එක විපරිණාම වෙයිද නැද්ද? වෙනවා. බඩගින්නේයිද නැද්ද? බඩගිනි දුක එන්නේ තණ්හාව නිසාද, විපරිණාමකම නිසාද? කැමැත්ත ඇතත් නැතත් මේ රූපයේ ක්‍රමක්‍රමෙන් දිරයි නේද? ඇස් පෙනෙන්නේ නැතිකම, අතපය වළංගු නැතිකම ඇති වෙයි නේද? කැමැත්ත ඇති වුණත් නැති වුණත් ඒ ඇස් නොපෙනෙන කමේ දුක, අතපය වළංගු නැතිකමේ දුක ආවේ කැමැත්ත නිසාද විපරිණාමය නිසාද අනිත්‍ය වෙන ධර්මතාවය නිසාද යද්ද නිච්ඡන් තන් දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒක දුකයි යමක් දුක නම් නේතම්මම නේසෝහමස්මින්න මෙසෝත්තාති ඒක මම නෙමේ මගේ නෙමේ මගේ ආත්මය කියලා ගණ්ඩ සුදුසු නැහැ කියන බුද්ධ දේශනාවක් මෙසක තියෙන්නේ ඉච්ඡේ කියලා ඔහොම කඩලා අර්ථයක් ගන්න බෑ එහෙම ගත්තොත් ආත්මත බුද්ධ දාර්ශනයට බුද්ධ දේශනාවට පටහැනි ඉතින් මම මේ එක කරුණකට නිදසුණක් ගත්තේ සහේතුක විමසන්ද ස්වාමීන් වහන්සේලා කැමැති දේ නොපැවතීම දුකයි නම් ඒ කියන්නේ කැමැති දේ නොපවතින බවට දුකයි කියනකොට තියනවා කැමැති දේ පවතින කාලේ යට සැපයි. ඒතර බුද්ධ දේශනාවට සම්පූර්ණ පරස්පරයි එක මොහොතක් නිරෝගී බව සුවපත් බව පිළින කරයි නම් බාල බවක් කියන දේශනාවක් තියෙයි. ඒ නිසා කලම ඒ වගේ දෘෂ්ටි හඳුනගන්න කියන එකත් මෙතනදී මම මේ එක නිදසුණක් ගත්තේ විමසුව ස්වාමීන් වහන්සේ ඒ හැම එකකටම උත්තර දෙන්න පුළුවනේ. නමුත් මම පින්වත් ස්වාමීන් වහන්සේලාට දැන් මේ අවස්ථාවේදී උත්සාහවත් වෙන්නේ අපිට කාල වෙලා ටිකයි තියෙන්නේ. වෙන පැතිකඩක් කියලා දෙන්න. වෙන කරුණක් හෙලි කළ දෙන්න. ඒ තමයි මේ ශාසනයේ මේ විදිහට නොයෙක් නොයෙක් විදිහේ විසම අදහස් විසම කරුණු මිත්‍යා දෘෂ්ටි අදහස් මිත්‍යා දෘෂ්ටි කරුණු පහළ වෙලා නොයෙක් දේශනාවන් අපිට හම්බ වෙනවා මේ රටේ විතරක් නෙවෙයි පිට රටවල් වලත් එතකොට ඒ මිත්‍යා දෘෂ්ටි දේශනා වල වැරද්ද මෙන්න මේකයි 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 කියලා අපි වැරද්ද පෙන්න හිටියෝ ඔන්න මේ ඉන්න කණ්ඩායම වැරද්ද කොහොම හරි නතර කරන්න පුළුවන් කියන්නකෝ. හෙට දවසේදී ආයෙත් මේ වගේ එකක් බිහි වුණොත් ඒකටත් ආයෙ උත්තර බඳින්න දෙවේ. අපිට නිවන් දකින්නවත් නිවන් මඟ හොයන්නවත් හම්බ වෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටි වලට උත්තර බඳින්න දෙවේ. නමුත් අපි මේක පාඩමක් කර ගත යුතුයි. කුමකටද? මේ වගේ වැරදි අදහස් ලෝකයේ තුල ඇති උනේ කුමක් නිසාද? මේ වගේ විපරිත අදහස් ලෝකයේ තුල පැන නැග්ගේ කුමන ධර්මයක අඩුවකින්ද? මෙන්න මේ කාරණාවයි අපි හොයන්න ඕනේ. වැරදි මිත්‍යා දෘෂ්ටියට උත්තර සපයන්න හදන එක නෙමෙයි අපි කරන්නට ඕනේ. මේ වැරද්ද ඇතිවෙන්න හේතුව මොකක්ද කියලා හොයලා ඒ හේතුව මේ ශාසනයෙන් ගලවලා දාන්නයි ඕනේ. අපි බොහෝ වෙලාවට කරන්නේ ප්‍රශ්නයක් හේතුවක් නිසා ඵලයක් ඇති වෙනකොට ඵලය අල්ල ගන්නවා. ඵලයට උත්තර හොයනවා. නමුත් ඵලය ඇති කරපු හේතුව යට අලේ යට අලේ නිසා ආපු ගහ අල්ල ගත්තා කියලා ගහ හින්දා කියලා හේතුව නැති වෙන්නේ නැහැ. ඒ නිසා අපි බුද්ධිමත් නම් කරන්න ඕනේ මේ ගහ මං කැපුවට අලේ තිබුණොත් හෙට වෙන ගහක ඕකේ හදනවා. ඒ වගේ අද මේ මිත්‍යා දෘෂ්ටි වලට උත්තර බැන්දත් මේ මිත්‍යා දෘෂ්ටි පැන නගින තිබුණ හේතුව මොකක්ද කියලා හොයලා සංඝයා ඒක දැනුවත් නොකළොත් ඒ හේතුව මේ ශාසනයෙන් තුරන් වෙන විදිහේ වැඩපිළිවෙලක් නොකළොත් හෙටත් මේ වගේම පිරිසක් බිහි වෙයි අනාගතෙත් පිරිසක් බිහි වෙයි. එනිසා පින්වත් ස්වාමීන් වහන්සේ අපි කළ යුත්තේ වැරද්දට උත්තර හොයන එක නෙමෙයි වැරද්ද මේ විදිහට වෙන්න හේතු උනේ මොකක්ද කොතනද කියන එක හොයලා ඒ හේතු ටික වැරද්දට තිබුණ හේතු ටික ගලවලා දාන එක උගුලලා දාන එක තමයි අපි කරන්නට ඕනේ. එහෙම බැලුවොත් මේ විදිහට විකෘති කළ දේශනාවන් කරන්ඩ වැරදි අර්ථකථන දෙන්න මේ විදිහට පෙළඹුණේ පෙළඹෙන්නේ ඇයි කියන කාරණාව හොඳට ගවේෂණය කළොත් එක උත්තරයක් ලැබෙයි. මොකක්ද? බුදුරජාණන් වහන්සේ මේ ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් ලෝකයේ තුල දල්වපු සද්ධර්මයේ නැමති ආලෝකය ආලෝකයේ විස්තරය තියෙන්නේ ත්‍රිපිටකයේ. ඒ ත්‍රිපිටක ධර්මයේ අපේ ස්වාමීන් වහන්සලා පරිශීලනය නොකරනකම ඒ පිටකය තුල ජීවත් නොවනකම ඒ ත්‍රිපිටකය බෞද්ධ ජනතාව අතරට පත් නොකිරීම ඒ තුල තියෙන කරුණු බෞද්ධ ගිහි උපාසක උපාසිකාවන් දැනුවත් නොකිරීම කියන මෙන්න මේ මූලික හේතුවට එනවා. කාලාම සූත්‍රයේදී මා පිටකත්තාය කියන වචනයෙන් කිව්වේ පිටකයේ තිබුණටත් බලන්න එපා කියලා. ඒකෙන් නිර්වචනය කරනවා කෙනා කෙනාට පිටකයක් තියෙනවා. ඒ කිව්වේ අපේ බුද්ධ ශාසනයට විතරක් නෙමෙයි මේ පිටකය කියන වචනේ අයිති. හැම ආගමක්ම ඒ ආගම් ශාස්ත්‍රවරයාගෙන් ගලාගෙන එන ඒ ආගම නියෝජනය කරන පෙළපොත හඳුන්වන්නේ පිටකය කියලා. අපි මතක් කළොත් අපේ කතෝලික බැතිමතුන්ගේ පිටකයට අපි හඳුන්වනවා බයිබලය කියලා. මුස්ලිම් බැතිමතුන්ගේ පිටකය හඳුන්වනවා කුරාණය කියලා. ඒ වගේම බෞද්ධයන්ටත් පිටකයක් තියෙයි. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියලා. ස්වාමීන් වහන්සේ කියන්න කනගාටුයි අද. තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේගෙන් පැවත එන ශාසන පණිවිඩයේ තියෙන පිටකයේ පරිශීලනය නොකරන, බොහෝ සෙයින් පරිශීලනය නොකරන එකම පිරිසත් අද අපි බව. ස්වාමීන් වහන්සේ දෝෂයක් කියනවා නෙමෙයි, පොඩි ළමයෙක්ගෙන් හරි බලලා ගත යුතු යමක් තියෙනවා නම් ගන්න ඕනේ. හරියට බැලුවොත් අපිට වඩා භක්තිමත් බවක් තියෙනවා තමන්ගේ ශාස්ත්‍රවරයා ගැන, තමන්ගේ පෙළදහම ගැන අන්‍ය ආගමික ඇත්තන්ට. ඒ හැඟීම ඒක ඇක්කුම අපිට නෑ කනගාටුයි කියන්න. ස්වාමනන්තර දෝෂයක් කියනවා නෙමෙයි, අපේ අඩු අපි අදා ගන්න මේ කියන්නේ. එහෙම මම මතක් කළේ මොකටද? කතෝලික පින්වතුන්ගේ පල්ලි 1000ක් තිබුණොත් බයිබල් 1000ක් නෑ, අර්ථ 1000ක් නෑ. හැම පල්ලියකම එකම විදිහට එකම බයිබලයේ පරිහරණය කරනවා. මුස්ලිම් පින්වතුන්ගේ පල්ලි 1000ක් තිබුණොත් කුරාන 1000ක් අර්ථ 1000ක් නෑ. ඒගොල්ලෝ බයයි ඒගොල්ලන්ගේ පිටකේට වචනයක්වත් දෙන්න වෙනස් කරන්න. හොල්ලන්නවත් නෑ වචනයක්. හැමෝම එක විදිහට ආදරෙන් ඒ පිටකය පරිහරණය කරනවා. පන්සල් 1000ක් අපේ ගත්තොත් එකම විදිහට බය නැතුව පිටකේ පන්සල් 1000ෙම පරිහරණය වෙනවද? පරිහරණය කරනවද? පිටකේ වටිනාකම ගැන කිව්වහම සමහර ස්වාමීන් වහන්සේලා කියනවා මාත් ඒ ත්‍රිපිටක පොතක් ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ ත්‍රිපිටකය කියන එක ගැන දැනුම වලන්ඩ මා ත්‍රිපිටක පොතක් ගන්න ඕන කිව්වා. ඒ කියන්නේ ත්‍රිපිටකය කියන්නේ පොතක් කියලා හිතාගෙන ඉන්නේ. එච්චරට අනවබෝධයි අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ දර්ශනය අපිට. පින්වත් ස්වාමීන් වහන්ස මේ ත්‍රිපිටකය අපේ ජීවිත වලින් අයින් වෙච්ච එක, අපේ ජීවිත වලින් ඈත් වෙච්ච එකයි උන් ඔය වැරදි දුර්මත ලෝකේ උපදින්න තියෙන මූලිකම හේතුව. ත්‍රිපිටක ධර්මය තුල තියෙන වචන හැම පන්සලක් ගානෙම ස්වාමීන් වහන්සේලා ඉගෙනගෙන මේ බෞද්ධ ඒ ගංගොල දැනුවත් කළා නම්, කළා තිබුණා නම්, දන්නවා නම්, අපේ ස්වාමීන් වහන්සේලා දන්නවා නම් තමන් පැවිදි වෙච්ච අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ දර්ශනය මේ තියෙන්නේ, මේ තුලයි අපේ ජීවිතේ තියෙන්නේ, අපේ පැවැත්ම තියෙන්නේ, අපේ සැකස්ම තියෙන්නේ, අපේ නැවැත්ම තියෙන්නේ කියලා අපි දන්නවා නම්, අපි ඒ අනුව ජීවත් වෙනවා නම් අපි වෙන කාටවත් අහකට අරගෙන යන්න බෑ. අපි ඒ පණිවිඩේ නම් අපි වටා ගමේ හීල් දාන්න ගේන කෙනාට, දවල් දාන්න ගේන කෙනාට, තවස බෝධි පූජාවට එන කෙනාටත් ගොඩක් බැයි නම් හැකි ප්‍රමාණකින් හරි ඒ පිටකේ තියෙන කරුණු ටික ටික හරි උගන්වනවා නම් මේ පින්වතුන් ඊට වඩා දැනුවත් පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ මේ ත්‍රිපිටකය එන්ඩෙන්ඩ විනාසමුකයට යනවා අභාවිතකම නිසා. මේ බුද්ධ ශාසනය තුන් ආකාරයකට නම් කරනවා. පරියප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය කියලා. ප්‍රතිවේදය කියලා කියන්නේ ඵලය, ප්‍රතිපත්තිය කියලා කියන්නේ මාර්ගය. ඒ මාර්ගය නිවැරදි වුණොත් ප්‍රතිඵලය නිවැරදි වෙනවා. මාර්ගය නිවැරදි වෙන්න නම් පිළදහම නිවැරදි විය යුතුයි, පරියප්තිය නිවැරදි විය යුතුයි. ඉතින් අපිට ත්‍රිපිටක ධර්මය ටික ටික ඉගෙන ගන්න උගන්වන්න වෙනවා මේ බුද්ධ ශාසනයට අයිති නම්. පින්වත් ස්වාමීන් වහන්ස, අපි මහාන වෙච්ච එක බුදු දහමේ පරිහානියට හේතු වෙනවනම්, මගේ පැවැත්ම, මගේ චීවරය පුරෝගත් බව, මගේ බුදුහාමුදුරන්ගේ ශාසනය නොපැවැත්මට හේතු වෙනවනම් මට ලාභයක්ද අලාභයක්ද කියලා හිතන්න ටිකක්. මම මේ චීවරය පෙරෝගෙන භික්ෂුන් වහන්සේ නමක් හැටියට පෙනී හිටින යුගයකම මේ ත්‍රිපිටකයේ අභාවිතයට යනවනම් ශාස්ත්‍ර වචනය විනාශ වෙනවනම් විනාශ කරන්න දෙනවනම් ස්වාමීන් වහන්සේ රුචිත අරුචි අපිට ඒක රුචිත සුදුසුද නැද්ද කියලා බලන්න. ස්වාමීන් වහන්සේ අතීත උත්තම මේ ශාසනය රැකගත්තා. වර්තමාන මේ ශාසන පරිහානියට ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේලාත් මමත් වග කිය යුතුයි. අපිට සමාවක් නැ මෙන්න මේ කාරණාවට. මොකක්ද? අපි දන්නවා අපේ අඩුපාඩුව මෙතන තිබුණේ අපේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා අපිට මේ ත්‍රිපිටකය හඳුන්වලා නොදුන්නු කමක් තිබුණා. ඒක අපි පැවිදි වෙන දවසේදී ත්‍රිපිටකය මෙන්න මේකයි, දරුවනේ බුද්ධ වචනේ මෙන්න මේකයි, කෙනෙක් මහාන වෙන්නේ නිවන් දකින්න ඒ සඳහා ප්‍රතිපදාව මෙහෙමයි කියලා කුඩා කාලේ ඉඳලා කියලා දුන්නා නම් අද ඇත්තටම සමහරට අපි ගොඩාක් දෙනෙක් මෙහිට වඩා ගොඩාක් වෙනස් රහතන් වහන්සේලා වෙන්න ඇති. නමුත් අපේ ජීවිතේ මේ අඩුව තිබුණේ අපේ ගුරු උත්තමයන්ගේ අඩුව නිසායි. නමුත් එතුමන් වහන්සේලාට දොස් කියන්න බෑ. එතුමන් වහන්සේලාගේ අඩුව තිබුණේ එතුමන් වහන්සේලාගේ ගුරුහාමුදුරුවෝ ඒ ටික කියලා දුන්නේ නැති නිසායි. අනේ ඒ උත්තමයන්ට දෝෂයක් කියන්නත් බැරුණා. ඒ උත්තමයේ වගේ අඩුපාඩුවක් වුණේ ඒ තිස්සල ගුරු පරපුර අඩුපාඩු නිසායි. මේ වගේ වැරද්ද ගත්තොත් අපි එක්කෙනෙකුට දෙන්නෙකුට විතරක් ඇඟිල්ල දික් කරන්න බෑ. බොහෝ කාලයක් යනවා. නමුත් අපිට පුළුවන් අද අපිට වෙච්ච පාඩුව, අපිට වෙච්ච අලාභය මතු මේ ශාසනයට එන අනාගත සහෝදරන්ට ඉතුරු නොකරන්න අපිට පුළුවන් නම් අපිට නොලැබුණු මේ සද්ධර්මීය ආලෝකය අනාගත ජනතාවට ලබා දෙන්න අපිට පුළුවන් නම් දිගින් දිගටම හෝදපාලු වෙමින් පවතින මේ වැට අපිට ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් නම් ඇත්තටම අපි තමයි මේ ශාසනයේ නැගිටින්න පුළුවන් කොන්දක් තියෙන පිරිස. එහෙම නැතුව අපිට කියලා දුන්නේ නැහැනේ කියලා, අපිත් කියලා දෙන්නේ නැහැනේ, දන්නේ නැහැනේ කියන තැනක ඉඳීම නෙමෙයි අපි කරන්න උනේ. අපි මේක වගකීමක් ස්වාමීන් වහන්ස. අපි අවදි විය යුතුයි, අපි හුරු කොට යුතුයි හැම කෙනෙකුටම හැම තැනකටම ත්‍රිපිටකය පරිශීලනය කරන්න. අපේ පිටකය අපේ බුදුරජාණන් වහන්සේ, ජීවමාන බුදුරජාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය මේ ලෝකයට ගෙනියන්න මගේ ස්වාමීන් වහන්සේ. අන්න ඒ අඩුව වැහුනොත් මේ ශාසනය කෙනෙකුට හොල්ලන්නවත් බෑ. පන්සලක් ගානේ මේ ත්‍රිපිටකේ ජීවිතය කරගෙන වාසය කරන්න උත්සාහවත් වෙනවා නම්, ආරණ්‍යයක් ගානේ ත්‍රිපිටකේ ජීවිතය කරගෙන උත්සාහවත් වෙනවා නම් මේ ශාසනේ ওই වැරද්දට ඉඩ නැහැ. හැබැයි අපි ඒ ටික හදන්න නැත්තම් අපි දාහනේ කරගෙන බණ ටිකක් කියාගෙන පාංශුකෝලේ විතර නම් අපේ මුළු බුද්ධ ශාසනයම හෙට දවසේදී මේ ටික විනාශ වෙයි. පින්වත් ස්වාමීන් වහන්ස, අපි ගොඩාක් හිතන්නේ අපි සමහර විටක පන්සලේ අඩුපාඩු ආරණ්‍යෙන් හිතනවා, ආරණ්‍ය අඩුපාඩු පන්සලෙන් හිතනවා, මේ නිකාය අඩුපාඩු අනිත් නිකායෙන් හිතනවා, ওই විදිහට ඉන්නේ. නමුත් අපි දන්නේ බේරුණ්ඩ පක්ෂයාගේ කතාව මේ වෙන්නේ කියලා. ඔළු දෙකක් තියෙන එක බඩක් තියෙන සතෙක්කට තමයි බේරුණ්ඩ පක්ෂිය කියන්නේ. එක බේරුණ්ඩ පක්ෂියෙක් හිටියලු. ඔළු දෙකක් තියෙන එක බඩක්. ඉතින් පොඩි කරුණකට මේ ඔළුව තරහ වුණලු අනිත් ඔළුව එක්ක. තරහ වෙලා හිටපිය මං ඔබට හොඳ වැඩක් කරන්න කියලා වහ කනවා කිව්වලු. කියලා වහ කෑවා. එයා දන්නේ මේ ඔළුවට තරහට කළාට ඒ ඔළුවයි මායි දෙන්නම රැකෙන්නේ එක බඩකින් කියලා. අර ඔළුවට තරහ මේ ඔළුව වහගෙඩිය කෑවහම අන්තිමට මැරෙන්න උනේ කාටද? අර ඔළියට විතරක් නෙමෙයි වහගෙඩිය කාපු ඔළුවටත් මැරෙන්න උනා. ඒ වගේ අපි නිකාය වශයෙන් කතා කරනකොට, පාර්ශ්ව වශයෙන් වෙන්ව කතා කරනකොට, ආරණ්‍ය පන්සල වශයෙන් වෙන් කළ ඔළු දෙකකින් කතා කළාට එක බඩක් අපිට තියෙන්නේ කියලා දන්නේ නැතුව ඇති. බුද්ධ ශාසනය කියලා එක බඩක් අපිට තියෙන්නේ. අන්තිමට විනාශ වෙන්නේ එක බඩක් තියෙන මේ ඔළු දෙකමයි කියන එක මතක් කරනවා. ඒ නිසා අපි අතර නොතිබිය යුතුයි පන්සල ආරණ්‍ය ભેදයක්. අපි අතර නොතිබිය යුතුයි නිකාය බෝධියක් කුල ભેදයක්. අපි එකම බුද්ධ ශාසනය රැකගන්නයි ඕනේ. ඒක කරන්න පුළුවන් පින්වත් ස්වාමීන් වහන්ස ත්‍රිපිටකය ජීවිතය කරගනිමින් ජීවිතය කරවමි. ඉතින් ඒකට මගේ ස්වාමීන් වහන්සලාගෙන් ඉල්ලන එකම දේ බුද්ධ ශාසනයට ආදරේ නම් මගේ ශාස්ත්‍රඥ වහන්සේට ආදරේ නම් අනිවාර්යෙන්ම ශාසන වගකීමක් ශාසන යුතුයකමක් මේ පිටකේ පරිශීලනය කරන එක පිටකේ ලෝකයට හඳුන්වලා දෙන එක ශිෂ්‍ය අනුශිෂ්‍ය පරම්පරාවට පිටකේ හුරු කරන එක එහෙම නැති වුණොත් මේ වගේ මිත්‍යා දෘෂ්ටි පැන නගින එක නවත්තන්න බෑ. අද තියෙන මිත්‍යා දෘෂ්ටි වලට උත්තර සැපෙව්වත් අපි පිටකය ගැන හඳුනගන්නේ නැත්නම් හඳුන්වන්නේ නැත්නම් ඒ තුල ජීවත් වෙන්න වෙරදරන්නේ නැත්නම් මේ බෞද්ධයව ත්‍රිපිටකේ වටා ගොනු කළා. ත්‍රිපිටකය ගැන වෙනමකුත් නෑ. පරියප්තිය වටා ගොනු කළේ නැත්නම් හෙට දවසේදී තවත් දෘෂ්ටි ටිකක් එයි. අපිට හැමදාම මිත්‍යා දෘෂ්ටිට උත්තර බඳින්න වෙයි. නිවන් දකින්න කාලයක් අපිට හම්බ වෙන්නේ නෑ. ඒ නිසා ඊගාවට ගොඩාක් ඈතක ඉඳන් එන නුහුරුවක් අපිට හුරු කරගන්න වෙලා බොහෝ දුෂ්කරතා බොහෝ අපහසුකම් අපිට ඇති වෙයි. ප්‍රායෝගික කරගන්න ගියාම හිතන්න බැරි විදිය නුසුදුසුකම් නොගැලවෙන පම් වෙයි. නමුත් මගේ ස්වාමීන් වහන්ස බුදුහාමුදුරුවන්ට ආදරේ නම් මේ ටික කරන්න වෙයි. ස්වාමීන් වහන්ස අද දවසේදිත් උදේ දානෙත් පින්වත් ස්වාමීන් වහන්සලාට මටත් ලැබුණේ බුදුහාමුදුරුවෝ හින්දා. මේ ශාසනයට පැවිදි වෙච්ච දවසේ ඉඳලා අපිට කණ්ඩ හම්බෙන්නේ බොණ්ඩ හම්බෙන්නේ බුදුහාමුදුරේ හින්දා. මේ ඇඟේ හැම මස් කලඳක්ම හැම ලේ කලඳක්ම අද දවසේදී බුදුහාමුදුරෝ සසර පිරු පාරමී ධර්ම බලයෙන් අපිට අදත් ලැබෙන්නේ. ඒ අපිට අයිතියක් නැහැ ස්වාමීන් වහන්ස අපිට ඕන දෙයක් කරන්න. අපිට අයිතියක් තියෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ජීවත් කරවමින් ජීවත් වෙන්න. එනිසා පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මතක් කරනවා ඉල්ලමින් මේ මිත්‍යා දෘෂ්ටියට උත්තර බඳින්න මුළු ලෝකයක් උත්සාහවත් වෙනකොට මිත්‍යා දෘෂ්ටියට මොකද කරන්නේ කියලා ක්‍රමවේද හොයන්න දඟලනකොට මට මුළු ලෝකයකටම මතක් කරන්න එක දෙයයි තියෙන්නේ. මේ වැරද්ද ලෝකයේ ඇති උනේ නිවැරද්ද පරිශීලනය නොකළ හේතුව නිසායි. ඒ නිසා වැරද්ද නැති වෙන්න වැරද්දට උත්තර බැඳීම නෙවෙයි කරන්න ඕනේ, නිවැරදිව පෙළදහම පරිශීලනය කරන්න උත්සාහවත් වීමයි කියන කාරණාවත් මතක් කරනවා. ඒ වගේම ප්‍රායෝගිකව අපි ටික ටික හරි මේ පිටකේ පරිශීලනයට එන්නට ඕනේ. අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට පුළුවනේ දාන එකට යන්න ඉස්සෙල්ලා දාන ආනිසංස සූත්‍රයක් බලලා යන්න. ස්වාමීන් වහන්ස අපි එහෙම නැතුව ගියොත් අපි දන්න දෙයක් මොනව හරි කියනව නැත්නම් ඉන්න දායක මහත්තයාගේ පවුල ගැන උපාසක ඒ කියන්නේ දරුව මුණු පුරෝ මෙහෙමයි මෙහෙමයි කියලා පුද්ගල වර්ණනාවක් අපිට කරන්න වෙන්නේ. පාංශුකූලයකට යන්න ඉස්සෙල්ලා පාංශුකූලයකදී කියන්නට ඕනේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත සූත්‍ර මොනවද කියලා හඳුනගන්න එක සූත්‍රයක් බලාගෙන යන්න ස්වාමීන් වහන්ස. ඒ වගේම ලෙඩෙක් ගහවට යන්න ඉස්සෙල්ලා රෝගියෙක් ගාවට යන්න ඉස්සෙල්ල මොන වගේ සූත්‍රයක් භාවිතා කරට හැකිද? ප්‍රායෝගික ජීවිතේ ටික ටික එකතු කරගන්න ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේලා ඇසුරේ ජීවත් වෙන පුංචි හාමුදුරුවරු හුරුවේයි පුරුදුවේයි ඒගොල්ලෝ ටිකක් යනකොට දහනකට යන්න ඉස්සලා අපි සූත්‍රය බලලා යන්න ඕනේ. බණ කියන්නේ ඉස්සලා සූත්‍රයක් බලලා යන්න ඕනේ කියන තැනකින් එක පහත්තම ත්‍රිපිටකය අපිට ඉගෙන ගන්න බැයි නම් යනු හැදෙන්න බැයි නම් අපි ටික ටිකම තුන්රුවන්ට ලං වෙමු. අපි ටික ටික අපේ ජීවිතය අඩුපාඩු හදාගන්න උත්සාහවත් වෙමු කියන කාරණාවත් පින්වත් ස්වාමින් වහන්සේලාට මතක් කරමින් ඒ තුල තවත් වටිනා කරුණ ටිකක් තියෙනවා ස්වාමින් වහන්ස. ඇත්තටම ධර්ම දේශනා කරන භික්ෂුන් වහන්සේ නමක් ගත්තාම අද දවසේදී මේ ධර්ම දේශනාවන් එක එක විදිහට විකෘති වෙන්න තව පැත්තකින් විසම අදහස් රාශියක් එකතු වෙන්න හේතුව ධර්ම දේශනාවක් කරන්නේ කුමන තැනකට කුමන අදහසකටද කුමන ආකාරයකටද කියලා පෙළදාමෙන් හරියට බලලා ඉගෙනගෙන නැතිකමයි. ඉතින් මෙතනදී මම ශාසනය ගැඹුරින් ඉගෙන ගන්නවා නම් කෙනෙකුට ඉගෙන ගන්න යා යුතු පැත්තක් තියෙයි. අන්න ඒ පැත්ත ගැන ශාසනය නිවැරදිව ලෝකෙ තුල පිහිටන්ඩ ගත යුතු ක්‍රමවේදයන් කුමක්ද කියන කාරණාව ගැන කෙටියෙන් ටිකක් මතක් කරලා දෙන්නම්. අර ප්‍රායෝගික ත්‍රිපිටකයේ ටිකක් අපේ ජීවිතයට ලං කරගන්න ක්‍රමෝපායක් ප්‍රායෝගිකව මම කිව්වේ දානකට යන්න ඉස්සෙල්ලා දානානුසංස සූත්‍රයක් සිල් පිරිසක් ගාවට යන්න ඉස්සෙල්ලා සිල් පිරිසකට කළ යුතු දේශනාවක් අඩංගු සූත්‍රයක් බලලා මේ වගේ එදිනෙදා ජීවිතයට ප්‍රායෝගිකව පිටකේ උදව් කරගන්න ස්වාමීන් වහන්සේ එපමණකුණුත් ලොකු පිටිවහලක් වෙයි සාසනයට. ඊට අමතරව බුදුරජාණන් වහන්සේ මේ ත්‍රිපිටක ධර්මය සාමාන්‍ය කෙනෙකුට දැකලා බලලා අර්ථයක් ගැනීම අපහසුයි, ලේසි පහසු කරුණක් නෙවෙයි. නමුත් ඒ අර්ථ ධාරණය පහසු කිරීම සඳහා මහා කත්තේන මහරහතන් වහන්සේලා වගේ මහරහතන් වහන්සේලා පිටකයේම කොටසක් වූ අටුවා ගණයට යන ප්‍රකරණ තියෙනවා. ත්‍රිපිටකයේ කියවන්නේ ත්‍රිපිටකයේ බලාගන්නේ කොහොමද කියන කාරණාව. ඒකෙන් ටිකක් මම පින්වත් ස්වාමීන් වහන්සේලාට උගන්වන්නම් කාල වේලා මදි. මේ ටික ඔක්කොම උගන්වන්න මට කියලා දෙන්න තියෙයි ගොඩාක්. ඒ කියන්නේ අපි බය නැතුව අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ දර්ශනය මෙන්න මේකයි කියලා ඇඟිලි දික් කළා කියන්න පුළුවන්. හැමෝටම සම අදහසක් සම දර්ශනයක් තියෙන්නට ඕනේ. අපි මෙන්න ස්වාමීන් වහන්සේලගෙන් අහුවොත් බුදුරජාණන් වහන්සේ පෙන්නපු දර්ශනය මොකක්ද? හැම ආගමකටම වඩා බෞද්ධ දර්ශනය ශ්‍රේෂ්ඨයි. බොහොම උතුම් කියලා අපි කියනවා. කුමක් නිසාද ශ්‍රේෂ්ඨ? කුමක් නිසාද උතුම් කියලා ඇහුවොත් බය නැතුව නිර්භයව උත්තර දෙන්න පුළුවන් වටපිටාවක් අපේ මනස තුල තියෙනවද? කුමක් නිසාද කියන්නේ කියලා ඇහුවොත් අපිට සහේතුක උත්තර හම්බෙන ගොඩක් අඩුයි. ඒ නිසා උත්සාහවත් වෙන්න මම පැයක කාලයක් තියෙන මේ අතරට කොච්චරක් කියලා දෙන්නද කියලා දැන් මාතෘකා කළ ගාතාවක් තියෙනවා මට විස්තර කරන්න. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටකය සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්මය කියන ත්‍රිපිටකයේ පර්යාප්ති ශාසනයට භාජනය වෙන නිසා පේතක කියලා කියනවා. ඒ පේතක සංවර්ණාවට කරන උපදේශයේ පේතක උපදේශයේ, ඒ කියන්නේ ත්‍රිපිටකය බලාගන්න කරන උපදේශක ග්‍රන්ථයක් තමයි පේතක උපදේශය. ඒ වගේම සත්වයා සසරට පමුණුවන නිසා තණ්හාවට කියන භව නෙත්ති කියලා. ඒ වගේම සත්වයා නිවනට යොමු කරවන සද්ධර්මයේ ආලෝකයේ සද්ධර්මයේ පණිවිඩය තියෙන ප්‍රකරණයට කියන නෙත්ති ප්‍රකරණය කියලා. මේ නෙත්තිය සහ පේටකෝපදේශයෙන් පින්වත් ස්වාමීන් වහන්ස ත්‍රිපිටකය බලා ගන්න හැටි, ධර්ම දේශනාවක් කරන හැටි, සූත්‍රයක ගාථාවක චතුරාර්ය සත්‍ය හඳුන ගන්න හැටි හොඳට උගන්වනවා. මං කෙටියෙන් ටිකක් විස්තර කළොත් බුදුරජාණන් වහන්සේ සෝල සහාරා පංච නය අටාරස මූල පදානි කියලා සෝල හාර 16කුත් වචන 18කට මුළු ශාසනයම පිහිටවලා ශාසන පဋාණය කියලා ශාසනයම වචන 18කින් බුද්ධ ශාසනයම හඳුනා ගන්න හැටි. ඒ වගේම මේ ලෝකේ ඉඳලා නිවන දක්වාම කෙනෙක්ව නිවන් මගට ගෙනියන ප්‍රධාන න්‍යාය පහකුත් පෙන්වලා තියෙයි. මේ න්‍යාය පහ ඔස්සේ මේ අටලොස් ධාතුව හරහා මේ 4 16 16 ඉගෙනගෙන ලෝකයව මෙතර ඉඳන් එතරට ගෙනියන පණිඩයක් බුදුරජාන් වහන්සේ දීලා තියෙන්නේ. දේශනා විචේ යුක්ති පදට්ඨාන ලක්ෂණෝ චතුබ්බිවෝච ආවට්ටෝ විභත්ති පරිවචන පරිවත්තනෝ වේවචනෝච පඤ්ඤත්තියෝ තරණෝච සෝදනෝ. මේ වගේ 4 16ක් තියෙනවා. ඒකෙන් දේශනාහාරය ගත්තොත් කින් දේශේති, දේශනාවක් කියලා අරගත්තොත් මොකද්ද දේශනා කරන්නේ? දේශනාවක කුමක් අන්තර්ගත විය යුතුද? ධර්ම දේශනාවක කෙබඳු කරුණක් අන්තර්ගත විය යුතුද? දේශනා කරනවා කියලා මොනවද දේශනා කරන්නේ කියලා අහනවා. පිටකෙම්ම ප්‍රශ්න අහලා පිටකෙම්ම උත්තර සපයනවා. ආස්වාදං දේශේති, ආදීනවං දේශේති, නිස්සරණං දේශේති, ඵලයන් දේශේති, උපායන් දේශේති, ආනෙත්‍යං දේශේති. ආස්වාදී ආදීනිය නිස්සරණේ ඵලය උපාය ආනෙත්‍ය කියන මෙන්න මේ ප්‍රධාන කාරණා 6 අනිවාර්යෙන් දේශනාවක අන්තර්ගත විය යුතුයි. මෙන්න මේ හරහයි දේශකයන් වහන්සේ තමන්ගේ දේශනාවකට යුත්තේ. මේ ලෝකයා ආස්වාදී ඇලිලා තියෙන්නේ. ඒ ආස්වාදයේ ලෝකයට පෙන්වන්නට ඕනේ. හොඳයි, ඔබේ ප්‍රියමනාප දරුවා, දරුවෙක් ඔබට ඉන්නව ඇත්තයි. ඒ දරුවගේ මූණ බලලා ඔබට සතුටු වෙන්න පුළුවන් බවත් ඇත්තයි. ආස්වාදයේ පෙන්වන්නට ඕනේ. හැබැයි හොඳට මතක තබා ගන්න, ඔය ප්‍රියමනාප දරුවා නැති වෙච්ච දවසට, වෙනස් වෙච්ච දවසට, ඔය රූපේ විනාශ වෙච්ච දවසට ඔබට දුක් දුම්නස් වෙනව අහදිනව පෙන්වන්නට පුළුවනි. ඒ හින්දා ඔබට මේ සැපය වගේම දුක එනවනම්, ඒ සැපය දුකෙන් කෙලවර වෙලා නම් තියෙන්නේ ඔබ ඒ වස්තුව කෙරෙහි චන්දරාග ප්‍රහාණයක් කළොත්, චන්දරාගයේ දුරලීමක් කළොත් මේ සියලුම දුකෙන් නිදහස් වෙන්න පුළුවනි කියලා නිස්සරණය පෙන්නලා. එහෙම වුණොත් ඔබට ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්සයන්ගේ මිදුණු අජරාමර බව සාක්ෂාත් කරගන්න පුළුවනි කියලා ඵලයක් පෙන්නලා, ඒ සඳහා උපාය මෙන්න මේ විදිහට ඔබ කායගත සතිය බලන්න නිකතරම උපායත් පෙන්නලා, ඒ සඳහා ආනෙත්‍ය මෙන්න මේ කාය වචන සංවරය පිහිටන්න කියලා බුදුරජාණන් වහන්සේ ගැනවීම ආනෙත්‍යත් පෙන්නලා මම මේ කෙටි කරලා ගන්නෙ. දේශනාවක සම්පූර්ණ ආස්වාදයෙන් ඝටිත වෙලා ඉන්න ලෝකයකට යනකොට ආස්වාදේ නැහැ කියන්න එපා, කියන්නේ නැහැ. ආස්වාදයක් තියෙයි, රන්මසු මිල මුදල් කියලා එකක් නැහැ. ඒවැ ආස්වාදයක් සතුටක් නැහැ කියලා ලෝකයා පිළිගන්නේ නැහැ. ඔඩුක් විතියාගෙන ඉන්නේ. තියෙයි රන් රිදී මිල මුදල් තියෙයි. ඒවැන් ඔබට සතුටකුත් තියෙයි, ඔබට වටිනාකමකුත් එයින් ලැබෙයි ඔබේ ජීවිතයට කියලා ආස්වාදේ ආස්වාදයක් හැටියට පෙන්වන්න. හැබැයි ඒ ආස්වාදයත් එක්ක තියෙන ආදීනව පෙන්වන්න කියලා මෙන්න මේ වගේ දේශනා හාරෙන් පෙන්නවා පින්වත් ස්වාමීන් වහන්ස. දේශනාවක් අරගෙන දේශකයන් වහන්සේ මේ දේශනාව අරගෙන යන්නේ කොහාටද, කොහාට යා යුත්තේද කියන එක හොඳට පෙන්නවා පින්වත් ස්වාමීන් වහන්ස. අපි ධර්ම දේශනාවකට යන්න ඉස්සෙල්ලා කවදාවත් දේශනා හාරය ඉගෙනගෙන නැත්තම් අපි දේශනාවක් තුළ, මගේ දේශනාව තුළ මේ ධර්මතා අඩංගු වෙයි, මගේ දේශනාව මේ විදිහට කටයුතු කියන එක කොහොමද පෙන්වන්නේ? විචේහාරයෙන් යම් කිසි කෙනෙක් ප්‍රශ්නයක් අහනකොට, ප්‍රශ්නෙට උත්තරයක් දෙනකොට හොඳට ප්‍රශ්නය විමසන්න කියනවා, උත්තරේ විමසන්න කියනවා, ඒට උදව් කරගත පදේ විමසන්න කියනවා. මේ පදය දුක්ඛ සත්‍යය භජනය කරන වචනයක්ද, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය වචන ඇසුරු කරන වචනයක්ද? මෙයා ඇහුවේ මේ ප්‍රශ්නේ දුක්ඛ සත්‍යෙන්ද, සමුදය සත්‍යෙන්ද, නිරෝධ සත්‍යෙන්ද, මාර්ග සත්‍යෙන්ද? මම උත්තර දී යුත්තේ කුමන සත්‍යයකින්ද? හොඳට පදය බලන්ඩ, ප්‍රශ්නය බලන්ඩ, උත්තරය බලන්ඩ, පුබ්බාපුර සන්ධි පෙරපසු බලන්ඩ කියනවා. මෙන්න මේ විදිහට හොඳට විමසන්ඩ කියනවා, විමසල දේශනාව කරන්න කියනවා. ඊට පස්සේ යුක්තිහාර විභංගයේදී යම් කිසි කෙනෙක් ධර්ම දේශනා කළොත් බුද්ධ අපදේශ සංඝ අපදේශ සම්භවලා තේර අපදේශ එක තේර අපදේශ තානි පදබ්බ්‍යංජනානි සුත්තේ යෝතරේ තබ්බානි විනී සන්දසි තබ්බානි කතමස්මින් සුත්තේ යෝතරේ තබ්බානි විනී සන්දසි තබ්බානි ධම්මතායන් උපනික්කේපි තබ්බානි චතුසු අරිය සත්‍යේසු රාග විනී දේශ විනී මොහ විනී යදිපටිච්ච සම්පාදේ බුද්ධ අපදේශ යුත්තිහාර විභංගයේදී යම් කිසි කෙනෙක් ඒ කියන්නේ යම් ධර්ම දේශනාවක් අහන්න ලැබුණොත් රටේ මුළු සංඝයාම මෙන්න මෙහෙම කියනවා කියලා ඔබට මෙන්න මේකයි බුද්ධ ශාසනය කියලා පින්වත් ස්වාමීන් වහන්ස මුළු සංඝයාම අද රටේ මෙන්න මෙහෙම කියනවා කියලා දහම් කරුණක් හම්බ වුණොත් ඒක ගණ්ඩත් එපා බැහැර කරන්නත් එපාලු සුත්තේ යෝතරේ තබ්බානි මේ යුක්තිහරේ පෙන්වනවා සූත්‍රයට ආදේශ කළ බලන්න යුදවල බලන්න යුක්ති යුදවල බලන්න සූත්‍රයන්ට විනයට ආදේශ කළ බලන්න ධර්මයට ගලපලා බලන්න සූත්‍රයට බහලනකොට විනයට ගලපනකොට ධර්මයට ගලපනකොට ගැලපෙන්නේ නැත්නම් සංඝයාටම වැරදිලා කියලා අයින් කරන්න මහා ප්‍රදේශ කියලා කියන සතර මහා ප්‍රදේශ කියලා ඉතින් සූත්‍රයට බහලනකොට බහැලෙනවා නම් විනයට ගලපනකොට ගැලපෙනවා නම් පටිච්චසම්පාදයට ගැලපෙනවා නම් අනේ මුළු සංගයම කියන මේ වචනේ මොනතරම් නිවැරදිද සාදු සාදු කියලා ගන්න කියනවා සංඝාපදේශ සම්බහුලත්තේ රාපදේශ බොහෝ භික්ෂුන් වහන්සලා මෙහෙම කියනවා කියලා අහඹ වුණා එහෙම නැතිනම් ඒකක් තේරාපදේශ ඉස්සල්ලාම සමාවෙන්න ඉස්සල්ලාම බුද්ධාපදේශ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කළා තියෙනවා කියලා අහන්න ලැබුණා සූත්‍රයට විනයට ධර්මයට ගලපනකොට ගැලපෙන්නේ නැත්තම් බුදුහාමුදුරුව කිව්වයි කියලා කිව්වත් මේක වැරදි කියලා අයින් කරන්න. ගලපනකොට ගැලපෙනවා සාදු කියලා ගන්න. සංගයම කියනවා කියලා කිව්වත් බොහෝ භික්ෂුන් කියනවා කිව්වත් දක්ෂ වික්ත පඬිත එක තෙරුන් නමක් තෙරුන් වහන්සේ නමක් මේ විදිහට කියනවා කියලා හම්බුණත් ඔය හතර පොලෙන් කුමන හෝ වචනයක් හම්බුනොත් ගන්නත් එපා බැහැර කරන්නත් එපා. චතුරාර්ය සත්‍යයට බහලාන්ඩ විනයට ගලපඬ පටිච්චසමුපාදයට ගලපඬ ගැලපෙන්නේ නැත්නම් බුදුහාමුදුරුව කිව්වයි කිව්වත් පිළිගන්න එපා සංඝයාම කිව්වයි කිව්වත් පිළිගන්න එපා බොහෝ භික්ෂුන් කිව්වයි කිව්වත් පිළිගන්න එපා එක්තරුන් වහන්සේ නමක් කියනවායි කිව්වත් පිළිගන්න එපා ගලපනකොට ගැලපෙනවා නම් බහලනකොට බැහැලෙනවා නම් කිසිම සැකක් නැතුව අනාදරයක් නැතුව සතුටින්ම පිළිගන්න කියලා පෙන්වනවා මෙන්න මේ විදිහට යම් අර්ථයක් ගණ්ඩ ඉස්සෙල්ලා විමසෙත්වා ගහේ තබම් විමසලා ගන්න හැටි යුක්තිහාර විභංගයෙන් පෙන්නනවා ඊට පස්සේ පදට්ටානහාරය කියලා මේ වගේ හාර 16ක් තියෙන සෝමනංස මට ඇත්තටම පුඩි වෙලාවයි තියෙන මදිවේයි මේ 16 ඉගෙන ගත්තෝ ස්වාමීන් වහන්ස ඉතාමත් පිරිපුන් භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ සංසාර විමුක්තිය තඟවන්ට ළඟා කරගන්න පුළුවන් ඥාන දර්ශනයක් ඇති භික්ෂුන් වහන්සේ නමක් අහිංසක ලෝකයට සසර දුක්ගින් නිවෙන මාවත නිවැරදිව පෙන්වන්න පුළුවන් චරිතයක් ඇති භික්ෂුන් වහන්සේ නමක් වෙයි. ඉතින් ඒ නිසා මේ ශාසනයේ මේ තියෙන වස්තුවේ වටිනාකම අපි වැඩට නොගන්නේ ඇයි කියන එකත් පුදුමයක්. අපි විතර සමහර විටක අවාසනාවන්ත පිරිසක් තවත් නැ මේ තරම් වටිනා ලෝකෙ කිසි කෙනෙකුටවත් මිල කල නොහැකි වටිනා අග්‍රය ගන්නේ දේශන විලාසයක් පණිවිඩයක් අපිට ලැබිලා තියෙද්දී ඇයි අපි මේකෙන් වැඩ නොගන්නේ කියන එකත් ප්‍රශ්නයක්. ඊට පස්සේ අටහරස මූලපදානි මුළු බුද්ධ ශාසනයම පද 18කට කඩලා මේ හැම දෙයක්ම කළා තියෙන්නේ මේ වගේ වැරදි අදහස් වලට යන්න බැරි වෙන්න ස්වාමීන් වහන්ස. ඔය නිච්ච අනිච්ච කියන එකත් මේක එනවා. එතකොට හොඳට බලාගමු අපි හරියට. අට්ටාරස මූලපදානේ සාසන පට්ටානේ සාසනේ පිහිටලා තියෙනවා පද 18කට. මුළු බුද්ධ සාසනයම පිහිටලා තියෙන්නේ පද 18ක් තුල. කුසල පක්ෂයේ භජනය කරන පද 9යි අකුසල පක්ෂයේ භජනය කරන පද 9යි. මොකක්ද අකුසල පක්ෂයේ භජනය කරන පද 9? අවිජ්ජා භව තණ්හා දෙකට කියන මූල ක්ලේශ කියලා. අවිජ්ජා භව තණ්හා, ඊට පස්සේ හේතු ලෝභ ද්වේෂ මෝහ පහයි, ඊට පස්සේ චත්තාර විපල්ලාසානි. නিত্য සංඥාව, සුභ සංඥාව, සුඛ සංඥාව, අනිත්‍ය සංඥාව. මේ නিত্যයි, සුභයි, සුඛයි, ආත්මයි කියන මෙන්න මේ සතර විපල්ලාසය. එතකොට මෙන්න මේ පද නමය චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සමුදය සත්‍ය ඇසුරු කරනවා. සමුදය සත්‍යයේ ඵලයේ දුක. ඊට පස්සේ කුසල පක්ෂය භජනය කරන පද නමයයි. සමත විපස්සනා, සමත විපස්සනා අර මූල ක්ලේශ දෙක දුරු කරන්න සමත විපස්සනා. අලෝභ අද්වේෂ අමෝහ කුසල, කුසල මූල, කුසල හේතු තුනයි පහයි. අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව, අසුභ සංඥාව. මෙන්න මේ පද නමය ඇසුරු කරගෙන පවතිනවා මාර්ග සත්‍ය. මාර්ග සත්‍යයේ ඵලය නිවන. මේ ලෝකයේ ශාසනය තියෙන්නේ මාර්ග දෙකක් මත. මාර්ග දෙකක් පෙන්වන්න ලෝකයේ පැවැත්මට පද නමයකින් යුක්ත මාර්ගයක් තියෙනවා. ලෝකයේ නොපැවැත්මට නිවන සාක්ෂාත් කිරීමට පද නමයකින් යුක්ත මාර්ගයක් තියෙනවා. අකුසල පද නමේ මාර්ගය සසර නැත්තම් දුකට හේතුව දුක. කුසල පක්ෂේ පද නමේ සුගතිය නැත්තම් මොක්ෂ නිවන. මේ විදිහට අටලොස් පදයන්ගෙන් ශාසනය පිහිටලා තියෙන හැටි ශාසන පဋාණේ උගන්වනවා. ඊට පස්සේ පංච න්‍යායක් උගන්වනවා. පංච න්‍යායක් උගන්වනවා. ඒකේ දිසාවලෝචන කියන න්‍යාය ගෙනියනවා. රාග විරාග චේතෝ විමුක්ති අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්ති කියන දිසාවට අරගෙන යනවා. ඊගවට ත්‍රිපුක්කල කියන න්‍යායෙන් අනිමිත්ත ශුන්්‍යත අප්පනිහිත කියන දර්ශනයට චේතු විමුක්තියට අරගෙන යනවා. ඊට පස්සේ සීය විකලිත කියන න්‍යායෙන් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන පරයයෙන් සතර ඵලයන් පෙන්නනවා. එකම තැන නමුත් දිසා හතරක්. ඊට පස්සේ කාරණා න්‍යාය තුනක්. දිසාව ලෝචනය කියන න්‍යායෙන් අටලොස් පද ටික මෙන්න මේ න්‍යායට බහලලා අරගෙන යන හැටි උගන්වනවා. ඊට පස්සේ අංකුස කියන න්‍යායෙන් මේ පද ටික මේ න්‍යායට බහලලා අරගෙන යනවා කියලා දන්නවා. මෙන්න මේක මේ වගේ ශාසනය කෙලෙස් සහගත තැනක ඉඳලා නික්ලේශී භාවයට ගෙනියන මාර්ග පහක් පෙන්වනවා. ඉතින් මෙන්න මේවා දන්නේ නැත්නම් ස්වාමීන් වහන්ස අපි කොහාටද මේ ශ්‍රාවකිය අරගෙන යන්නේ? අපි කොහාටද නිවන පිණිස කියලා නිවන කියලා යන්නේ කියන කාරණාවත් මතක් කරනවා. මට මතක් කරන්න බොහෝ කරුණු තිබුණත් ඊට ගොඩාක් වෙලාව නෙමෙයි. මේ හාරයන්ගෙම්ම, මේ සෝලස හාරයන්ගෙම්ම යම් දේශනාවක් මාතෘකා කළාම ඒ මාතෘකා කළ ගාථාවේ හෝ සූත්‍රයේ ඇතුළට බැහැලා චතුරාර්ය සත්‍ය උඩට අරගෙන මතු කළ ලෝකෙට දෙන්නේ කොහොමද කියන එක දැම්මම අද මාතෘකා කළ ගාථාවෙන්ම මේ හාරයකට පැමිණලා මම ස්වාමීන් වහන්සේලාට විස්තර කරන්නම්. ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං වකුංචරෝ. නෙත්තිපෙ කරණේ හාරයන්ගෙන් සමාරෝප ආවට්ටහාරයට ඇවිල්ලා. ආවට්ටහාරයේදී හොඳට ඔය ගාථාව මාතෘකා කරලා තියෙයි. මේ ගාථාව අරගෙන විස්තර කරනවා. ආරබත නික්කමත ආරම්භව නික්මෙව් යුංජත බුද්ධ ශාසනේ, බුද්ධ ශාසනේ යෙදෙන්න, බුද්ධ ශාසනේ යෙදෙන්න ආරම්භ කිරීමක් කාමයන්ගෙන් කෙලෙසුන්ගෙන් නික්මෙන බවක් තියෙනං ඒකට ඉස්සෙල්ලාම ආසන්න කාරණාව හොයාගන්න කියනවා. ඒ වචනෙට ළඟම කාරණාව හොයාගන්න කියනවා. ඒකට ආසන්නව කාරණාව පෙන්වන මොකද? වීරිය. මේ ශාසන බුද්ධ ශාසනය යෙදෙන්න ආරම්භ කරන කමක් නික්මෙන කමක් තියෙනවා නම් ඒකට ආසන්න කාරණාව වීරිය, විරීන්ද්‍රිය. යුංජත බුද්ධ ශාසනේ, බුද්ධ ශාසනේ යෙදෙනවා කියන එකේ ආසන්න කාරණාව සමාධිය. සමාධි ඉන්ද්‍රිය තියෙයි. දුනාත මච්චුනෝ සේනන් නලාගාරං වකුංචරෝ. දක්ෂ බලවත් හස්ති රාජේ බටදඬු වලින් කළ ගයක් නිමේෂයකින් ඇසිල්ලකින් පොඩි කරන්නාත් මෙන් දුනාත මච්චුනෝ සේනං මාර සේනාව විද්වංශනය කරව, නැත්නම් මාර සේනාව නසන්න කියන වචනය තුල ප්‍රඥා ඉන්ද්‍රිය තියෙයි. ප්‍රඥා ඉන්ද්‍රිය තියෙයි. ප්‍රඥාව පදට්ටානේ ආසන්න කාරණාව. ඔය ටික පෙන්නලා ආවට්ටහාරේ තියෙන්නේ, නෙත්තිප කරන්නේ ආවට්ටහාරේ. බලන්න මේ සූත්‍රය ඇතුළට යන හැටි, උගන්නන හැටි. ඊට පස්සේ යම් වෙලාවක බුද්ධ ශාසනේ යෙදෙන්න ආරම්භ නොකරයි නම්, කාමයන්ගෙන් කෙලෙසුන්ගෙන් නික්මෙන්න උත්සාහවත් නොවේයි නම්, එකල්ලි මේ ලෝකයා ප්‍රමාදීව වාසය කරනවා. ආසන්නව කාරණාව හොයාගෙන ආසන්න කාරණාව නියෝජනය වෙන ධර්මතාවය, ප්‍රතිපක්ෂ ධර්මතාවය හොයාගන්න කියනවා. මොකක්ද? එහෙම කුසීතකමින් නික්මෙන්න බුද්ධ ශාසනය යෙදෙන්න ආරම්භ නොකරනකොට නික්මෙන්නේ නැත්තම් ලෝකයා ප්‍රමාදීව වාසය කරනවා, ප්‍රමාදී යෙදෙනවා. ඊට පස්සේ පෙන්නනවා ප්‍රමාදී කී ආකාරයකද. දැන් අර වීරියෙන් උසවල පදයෙන් ගත්ත පදයේ කුමකටද ආසන්න කාරණා? වීරිය. වීරියවත් නොවෙනවා කියලා කියන්නේ කුසීතව ඉන්නවා කියන්නේ ප්‍රමාදීව ඉන්නවා. අර්ථය ගත්ත එකෙන් එක ගලපලා. ප්‍රමාදීව ඉන්නවා කියලා කියන්නේ ප්‍රමාදයේ කී ආකාරයද මේ ලෝකේ? ප්‍රමාදයේ ප්‍රධාන වශයෙන් දෙආකාරයි. අවිද්‍යාවෙන් ප්‍රමාද වෙනවා, තණ්හාවෙන් ප්‍රමාද වෙනවා. අවිද්‍යාවෙන් ප්‍රමාද වෙන එක හඳුනගන්නේ කොහොමද? පංචස්කන්ධයත් පංචස්කන්ධයේ උද්‍යත්වයත් නොදන්නා කමින් ප්‍රධාන ප්‍රමාදේ වීමට කියනවා අවිජ්ජා ප්‍රමාදේ කියලා. තණ්හා ප්‍රමාදයේ තුන් ආකාරයි ලෝකේ. තණ්හාවෙන් ප්‍රමාද වෙන බව තුන් ආකාරයකින් පවතිනවා. නූපම් භෝග හොයමින් ලෝකයා ප්‍රමාද වෙනවා. එකක්. දෙක, හොයපු භෝග ආරක්ෂා කරන්න ප්‍රමාද වෙනවා. තුන, හොයපු භෝග පරිභෝජනය කරන්න ප්‍රමාද වෙනවා. තණ්හා ප්‍රමාදයේ තුන් ආකාරයි. නූපම් භෝග හෙවීමට, උපම්භෝග පරිභෝජනය කරන්න හා ආරක්ෂා කරන්න. එතකොට ලෝකයේ ප්‍රමාදය හතර ආකාරයි. ඔන්න ප්‍රමාදය පෙන්වුවා. ඒ ප්‍රමාදයෙන් තණ්හා ප්‍රමාදය රූපකය පදට්ටාන, රූපකය ඇසුරු කරගෙන තියෙන්නේ. අවිද්‍යා ප්‍රධාන ප්‍රමාදය නාමකය ඇසුරු කරගෙන තියෙන්නේ. මේ කෙලස්ටික දැන් ඇසුරු වෙන තැන පෙන්වුවා. ඊට පස්සේ කෙලස්ටික හොයාගෙන ආව අර වචනෙන් ඊට ප්‍රතිපක්ෂ කෙලස්ටික හඳුනාගත්තා. ඊට පස්සේ කෙලස්ටික තියෙන තැන් හඳුනා ගන්නවා. තණ්හා ප්‍රමාදයේ රූපය ඇසුරු කරගෙන පවතිනවා. අවිද්‍යා ප්‍රමාදයේ නාමය ඇසුරු කරගෙන පවතිනවා. රූපය කියන්නේ රූපස්කන්ධය, නාමය කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන සතර නාමස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධය, මේ පංච උපාදානස්කන්ධයට අවිද්‍යා ප්‍රමාදයෙන් තණ්හා ප්‍රමාදයෙන් හතර ආකාරයක උපාදානයක් ඉදිලා. මොකක්ද හතර ආකාරයක උපාදානය? අවිද්‍යා ප්‍රමාද තණ්හා ප්‍රමාදයෙන් කාම උපාදානය සීලබ්බුත් උපාදානය දෙකේ යෙදිලා, අවිද්‍යා ප්‍රමාදයෙන් දිට්ඨි උපාදානයත් අත්වාද උපාදානයත් කියන දෙකේ යෙදිලා, මේ සතර මේ ස්කන්ධ ටික සතර උපාදානයෙන් සෝපාදාන වුණාම, උපාදාන සහිත වුණාම ඒක ලෝකයට දුකක්. දුකට හේතුව මේ අවිද්‍යා ප්‍රමාදයෙන් ඉපදුණු දිට්ඨි උපාදාන අත්වාද උපාදාන කියන දෙකත්, තණ්හා ප්‍රමාදයෙන් උපන්න කාම උපාදාන සීලබ්බත උපාදාන කියන උපාදානයත් තමයි මේ දුකට හේතුව. ඒ තණ්හා උපාදානය නැති කරලා, තණ්හා උපාදානය තියෙන තැන කාම ඕගය, කාම යෝගය, කාම භවය නියෝජනය වෙනවා. අවිද්‍යා උපාදානය තියෙන තැන දිට්ඨි යෝගය, දිට්ඨි යෝගය, දිට්ඨි උපාදානය, දිට්ඨ ආශ්‍රය ආශ්‍රය වෙනවා. මේ තණ්හා ප්‍රමාදයෙන්, තණ්හා උපාදානයෙන්, අවිද්‍යා ප්‍රමාදයෙන්, අවිද්‍යා උපාදානයෙන්, අවිද්‍යා උපාදානය කියලා කිව්වේ දිට්ඨි උපාදාන අත්වාද උපාදාන දෙක. ඔය උපාදාන දෙක ගෙවීම සඳහා කාම උපාදාන සීලබ්බත උපාදානය අයින්කරන්ඩ, තණ්හාවෙන් ප්‍රමාද වීම වළක්වන්ඩ බුදුරජාණන් වහන්සේ සමත භාවනාව පනවලතියි. අත්වාද උපාදානේ, දිට්ඨි උපාදානය කියන උපාදානය අයින්කරන්ඩ ස්කන්ධයන්ගේ උදේවැය නොදැනීම නම් වූ අවිද්‍යා ප්‍රමාදය දුරුකරන්ඩ බුදුරජාණන් වහන්සේ විදර්ශනාව පනවලති. මෙන්න මේ සමත විදර්ශනා ධර්ම දෙක භාවිතා කිරීමෙන්, සමතේ වැඩීමෙන් තණ්හා ප්‍රමාදයෙන් මිදිලා, තණ්හා උපාදානයෙන් මිදිලා, රාග විරාග චේතු විමුක්තිය සාක්ෂාත් කර හැකි. අවිද්‍යාව, අවිද්‍යා උපාදානය, අත්වාද උපාදානය, දිට්ඨි උපාදානය දෙක අතහැරලා ස්කන්ධයන්ගේ උදේවැය දැකීම නම් වූ අවිද්‍යා ප්‍රමාදයෙන් මිදිලා ඇත්ත ඇතිහැටි දකින්න විදර්ශනාව උදව් කරගත්ත හැකි. නාම ධර්ම පිරිසින් දැකලා රාග විරාග, අවිද්‍යා විරාග, පඤ්ඤා විමුක්තිය සාක්ෂාත් කර හැකි. මේ නාම කයයි රූප කයයි දෙක පිරිසිඳ දැක්කහම, නාම කයයි රූප කයයි ඇසුරු කරගෙන හිටපු අවිද්‍යා තණ්හා කියන කෙලෙස් දෙක ප්‍රහාණය වෙන හැටි, ඒ ක්ලේශ දෙක ප්‍රහාණය වෙනකොට අනිමිත් රාග විරාග චේතු විමුක්ති, අවිද්‍යා විරාග, පඤ්ඤා විමුක්ති කියන කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් මිදීම හට ගන්න හැටි, මිදීම නිසා දිට්ඨ ධම්මව සෝපදිසස නිබ්බාණය සාක්ෂාත් කරගන්න හැටි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. එතකොට මේ මම දැන් මේ ගාථාවේ මුල අරගෙන යෝයි පෙන්වුවේ වීරිය අරගෙන රාග විරාග චේතෝ විමුක්තිය දක්වා පෙන්වුවා. මේ චතුරාර්ය සත්‍යයක් එක ගාථාවක් උදව් කරගෙන චතුරාර්ය සත්‍ය ගවේෂණයට බහින හැටි පෙළේ පෙන්වපු ආකාරය. ඔය මම කිව්ව දේවල් නෙමෙයි. ඔය විදියටම පෙළ දහමේ අර්ථය තියෙයි. අර්ථය තියෙනවා. ගාථාවක් මාතෘකා කළාම ඒ ගාථාවේ පදයක් අරගෙන පදයේ ඔස්සේ ප්‍රතිපක්ෂ ධර්ම ආසන්න කාරණාව හඳුනගෙන ආසන්න කාරණාව ප්‍රතිපක්ෂ ධර්මයට ගෙහිලා ප්‍රතිපක්ෂ ධර්මයෙන් චතුරාර්ය සත්‍ය හඳුනාගෙන විමුක්තියේ මාවත ලෝකයට පෙන්වන්න චතුරාර්ය සත්‍ය ගවේෂණය කරන ආකාරය. ඒකෙම මට ඕනේ නම් යොංජත බුද්ධ ශාසනය කියන වචනයත් අරගෙන ওই විදිහටම බහින්න පුළුවන්. ආසන්න කාරණාව සමාධිය කියලා, සමාධිය නැත්තම් ඊගාවට තියෙන ප්‍රතිපක්ෂ ධර්ම, ප්‍රතිපක්ෂ ධර්ම එන්නේ කොහොමද කියලා අරගෙන ගිය හැකි. එහෙම නැත්තම් දුනාත මච්චුනෝ සේන නලගාරං ව කුංජරෝ කියන පදියත් ගත්ත හැකි. ඒ පදේ අරගෙන ඒ පදිනුත් අර විදිහටම අවිද්‍යා ප්‍රමාදය කියන්නේ මොකක්ද කියලා අරගෙන මේ විදිහටම යටට බැස්ස හැකි. ඒකයි මේ ශාසනේ ආදි කල්යාණම් මධ්‍ය කල්යාණම් පරියෝසන කල්යාණම් කියන්නේ. ගාථාවක මුලින් වේවා මැදින් වේවා අගින් වේවා ඕන තැනකින් ලෝකයට දුක්ගිනි නිවන සද්ධර්මය ගැබ්බෙලා තියෙනවා. මිහිරි අග්ගලාවක් කෑවොත් කොතනකින් කොතනකින් හැපුවත් මිහිරි වගේ, ගාථාවක් ගත්තොත් සූත්‍රයක් ගත්තොත් කොතනකින් කොතනකින් ගත්තත් චතුරාර්ය සත්‍ය නගාලිය හැකි, චතුරාර්ය සත්‍යට බැහැලිය හැකි. ස්වාමීන් වහන්සේ මේ වගේ වටිනා දායාදයක් මේ තුන් ලෝකෙ කිසිවෙකුටත් හම්බ වෙන්නේ නැහැ. මේකේ තියෙන වටිනාකම තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි කල්යෑමේදී නෛර්යානික වූ සසර දුක්ගිනි නිවෙන නිවරණට පමුණුන මේ සද්ධර්මය ලෝකයා ඉගෙන යුතුයයි හිතන්නේ, ඉගෙන ගන්නයි හිත නමන්නේ. හැබැයි මේ ශාසනයෙන් පරිබාහිර දේවල් උගන්වයි නම් ඒවා හරි වටිනවා කියලා, ඉගෙන යුතුයි කියලා, ඉගෙනගත යුතු දේවල්මයි කියලා, අවශ්‍යමයි කියලා ඒවට හිත නමන කාලයක් එනවා මහණෙනි කියලා දේශනා කළා තියෙයි. අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේත් මාත් වැඩ ඉන්න යුගයේ ඒ යුගේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න. තාම අපි ඒ කාලකන්ණී පැවිද්දෝ නොවේවා. මගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශාසනය උගන්වද්දී ඒක හිත ඉගෙන ගන්න හිත නොනමන බාහිර දේවල් උගන්වනකොට හරි සතුටින් ඉගෙන ගන්න පිරිසක් බිහි වුණා නම් මේ ශාසනයේ මේ චීවරයෙන් දරාගෙන පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාත් මාත් ඉන්න මේ කාලය වෙන්න නොදෙන්න මගේ ස්වාමීන් වහන්සේ. ඒක වෙනවා නම් බුදුරජාන් වහන්සේ දේශනා කළ වචනේ නොවී තියන්නේ නැවෙයි. නමුත් ඒ පවට ඔබ වහන්සේවත් මංවත් කරගහන්න නැතුව ඒකෙන් අපි හෝ බේරෙන්න උත්සාහවත් වෙමු කියන කාරණාවත් අද දවසේදී මතක් කරනවා. ඒකම මම ස්වාමීන් වහන්සේලට තව තව එක කාරණාවකුත් මතක් කරනවා. ඒ තමයි මම මුලින් මතක් කළා වගේ මේ ලෝකේ බොහෝ ආගම් තියෙයි, බොහෝ ආගම් නායකයෝ ඉන්නවා. එතකොට ඒ ආගම් වල ස්වාමීන් වහන්සේ බොහෝ සීම බහුතරයක් ආගම් නරකක්ම පනවනවා නෙමෙයි, ලෝකෙ තුල යහපත් කියන හොඳයි කියන දේ කළ යුතුයි, මිනිස්සු වුණාම නිවැරදි දෙයක් කට යුතුයි කියන ආගම් ගොඩක් තියෙනවා. හැම ආගමකින්ම බොහෝම සෙයින් මිනිස්යන්ට අයහපතක් උගන්වන්නේ. එතකොට අපි බැරි වෙලා හරි කියනවා නම් හැම ආගමකටම වඩා හැම දර්ශනයකටම වඩා මේ බුද්ධ ශාසනය බොහෝම ශ්‍රේෂ්ඨයි කියලා බය නැතුව කියනවා නම් ඒක කියන්න අපිට තියෙන හයිය මොකක්ද? අන්න එතනයි අවශ්‍ය. ඊගාව දේ තමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ විමුක්තිය පිණිස පෙන්වූ දර්ශනය මොකක්ද කියලා ඇහුවොත්, නැත්තම් විමුක්තිය පිණිස පවතින දර්ශනය මෙන්න මේකයි කියලා අනිවාර්යෙන් පැවිද්ද හැටියට අපි දැනගෙන සිටිය යුතුමයි. අපි ගාව තිබුණොත් තමයි යමක්, අපි ගාව තිබුණොත් තමයි දැනුමක් ගිහිපින් උතුන්ට අපිට උගන්වන්න පුළුවන් වෙන්නේ. මූදට අත දාලා මාළු අල්ලන්න බෑ. වතුර ගොඩයි. ඒ වගේ ත්‍රිපිටකේට අත දාලා නැත්තම් නුවණ ඔබලා අර්ථයක් ගන්නවා කියන එකක් ලේසි වෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස. ඉස්සෙල්ලා අපිට තියෙන්නට ඕනේ ඉලක්කයක්. මේ සූත්‍රය බලන්නේ නැත්තම් මේ සූත්‍රයෙන් කුමක් පැහැදිලි කරන්නද මේ උත්සාහවත් වෙන්නේ? මම සිල් රකින්නේ, සිල් සමාදන් කරවන්නේ කුමන අර්ථයකට මෙයව පමුණුවන්නද? අභිධර්ම පිටකේ මම බලන්නේ පරිශීලනය කරන්නේ කුමන කාරණාවක් පැහැදිලි කරගන්නද? බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා දේශනා කළේ කුමන අර්ථයක් පෙන්වන්නද කියලා මුලින්ම අපි දැනගෙන සිටිය යුතුයි. ඔය හැම උත්තරයක්ම එක තැනකට කේන්ද්‍ර විය යුතුයි. එහෙම නැතුව නිවැරදි ඉලක්කයක්, නිවැරදි අර්ථයක් නැතුව පිටකේ බලන්න ගියොත් ඒකත් පිටකේ පරිශීලනය නොකර හිටියට වඩා භයානක වෙයි. මොකද 10 දෙනෙක් බැලුවොත් 10 ආකාරයක අදහසින් උත්තර 10ක් ඒකම යද වෙලා තියෙන්නේ. ඒ පිටකේ පරිශීලනය කිරීමේ වටිනාකමත් මම මතක් කළා. දැන් මම පැහැදිලි කරනවා කෙටියෙන්. අපේ බුදුරජාණන් වහන්සේ මේ සියලු ආකාරයෙන්ම වෑයම් කළේ කුමක් කියලා දෙන්නද, කුමක් පෙන්වන්නද කියන කාරණාව. ඒ තමයි ස්වාමීන් වහන්ස මෙන්න මේ ස්පර්ශ ආයතන 6 තියෙන මම ඒ ටික පුළුවන් තරම් සරල කරලා පෙන්වන්න උත්සාහවත් වෙන්නම්. ස්පර්ශ ආයතන 6 කියලා කියන්නේ ඇහැට රූපයක් පෙනෙන අවස්ථාව, කනට ශබ්දයක් ඇහෙන, අපි තව කෙටි කරලා ගමුකෝ, පෙනෙන රූපේ පැත්ත, ඇහෙන ශබ්දේ පැත්ත, නාසයට දැනෙන ගන්ධේ පැත්ත, දිවට දැනෙන රස පැත්ත, කයට දැනෙන ස්පර්ශ පැත්ත, හිතින් සිහි කරන බාහිර වස්තුන්ගේ පැත්ත, මේකට තමයි ස්පර්ශ ආයතන 6 කියන්නේ. මේ ස්පර්ශ ආයතන 6 අනිමිත් ස්වභාවය, ශුන්්‍යත ස්වභාවය, අප්පනිහිත ස්වභාවය නිවනට කියන නම් තුනක්. ඔන්න ඔය ස්පර්ශ ආයතන 6 තියෙන ශුන්්‍යත ස්වභාවය, අනිමිත් ස්වභාවය, අප්පනිහිත ස්වභාවය කියලා දෙන්නයි ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝක ධාතුවේ පහළ වුණේ. ඔය ස්පර්ශ ආයතන 6 අනිමිත්ත, ශුන්්‍යත, අප්පනිහිත ස්වභාවය පැහැදිලි කළ දෙන්නයි අභිධර්ම පිටකේ හැම කාරණාවක්ම තියෙන්නේ. ඔය ස්පර්ශ ආයතන 6 අනිමිත්ත, ශුන්්‍යත, අප්පනිහිත ස්වභාවය, එහෙම නැත්නම් අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ ලක්ෂණය ස්පර්ශ ආයතන 6 තියෙන ත්‍රිලක්ෂණය පැහැදිලි කළා දෙන්නයි. ආරම්භයේට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියනවා. ප්‍රතිඵලයේ අවසානයේට අනිමිත්ත, ශුන්්‍යත, අප්පනිහිත කියලා කියනවා. එතකොට ඒ ස්පර්ශ ආයතන 6 අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය, අනිමිත්ත, ශුන්්‍යත, අප්පනිහිත ස්වභාවය පැහැදිලි කළ දෙන්නයි ස්වාමීන් වහන්ස සූත්‍ර තියෙන්නේ. ඒ ස්වභාවයට පමුණුවන්න උපකාර පිණිසයි විනය පිටකේ තියෙන්නේ. අපි යම් සූත්‍රයක් බලනකොට, ගාථාවක අර්ථයක් ගන්නකොට අපි ඔළුවේ ඉස්සෙල්ලාම මේ ටික තියන්නට ඕනේ. ඒකෙන් මම කෙටි කළා මතක් කළොත් මෙන්න මේ ටික හොඳට අහගන්න ස්වාමීන් වහන්ස. මෙන්න මේකයි අපිට ඇත්තටම අවශ්‍ය. අනව රාග්‍රු සංසාරේ ඉඳන් අපිට වැරදුනෙත් නොලැබුනෙත් මේ ටික, අහගන්න බැරි වුනෙත් මේ ටික. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ ටික පැහැදිලි කරන්න ලෝකෙ පහළ වුණේ. කෙටියෙන් ගත්තොත් අපි හිතාගෙන ඉන්නේ ඇහැට එපිටින් අපි
ඇහැ අපි ගාවනේ. අපේ ඇහැට ප්‍රතිපක්ෂව තියෙන රූපවල තව සත්වයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, මිනිස්සු ඉන්නවා කියලා, සත්වයේ පුද්ගලයෝ ඉන්නවා කියලා අපි දන්නේ. එබඳු මානසික මට්ටමකින් අපි උපන්නේ, එබඳු මානසික මට්ටමකින් අපි ජීවත් වෙන්නේ, එබඳු මානසික මට්ටමක ඉඳලයි අපි කලුරිය කරන්නේ. ඕකටයි ලෝකෙ කිව්වේ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා පෙන්වුවා එක දෙයක්. ඔබේ ඇහැට පින්වත් ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේලාගේ ඇහැස් ඉදිරිපිටට පහළ වෙන රූපය හැම වෙලාවෙම, අතීතෙත් එහෙමයි, දැනුත් එහෙමයි, අනාගතෙටත් එහෙමයි, කිසිම කලක සත්ව පුද්ගල ආත්ම භාවයකින් තොර අනාත්ම වූ වස්තුවක් තියෙන්නේ. චක්කුං අනත්තා රූපානත්තා. ඒ හැම රූපයක්ම සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි, ශුන්‍යතයි. ඒ රූප ආරම්භය සත්ව පුද්ගල හැඟීමක් අපේ මනස පැත්තේ තියෙයි. ඇස් ඉදිරිපිටට පහළ වෙන බාහිර රූප ටික අනාත්මයි, සත්ව පුද්ගලයෙක් නෙවෙයි. ඒ ඇස් ඉදිරිට පහළ වෙන රූප පැත්තේ සත්වයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා කියලා අපේ මනස පැත්තෙන් රූපය දිහා බලන අපි පැත්තෙන් ගතියක් තියෙයි, ආත්ම සංඥාවක් තියෙයි. මෙන්න මේ ආත්ම සංඥාවයි අනාත්ම සංඥාවයි කියලා ධර්මතා දෙකක් ලෝකේ තියෙනවා කියන එක දන්නේ නැත්නම් එයා කොච්චර අනිත්‍ය සංඥාව වැඩුවත්, දුක්ඛ සංඥාව වැඩුවත්, අනාත්මයට හිතුවත් ඉන්නේ අවිද්‍යාව ඇතුලේ. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය හරහා නොයෙක් විදිහට උත්තර විස්තර සපයන්නේ, උත්තර පෙන්වන්නේ ස්පර්ශ ආයතන හයේ තියෙන අනාත්ම ස්වභාවය පෙන්වන්නට. මම උපමාවක් කළොත්, පින්වත් ස්වාමීන් වහන්සේ අපි ටීවී බලලා ඇති, ඕන තරම් චිත්‍රපටි බලලා ඇති, ඇහැට ඉදිරිපිටින් හම්බ වෙන චිත්‍රපටියේ තිරය මත, රූපවාහිනී තිරය මත දිස් වෙන රූපයට හොඳට හිත තබන්න. සත්වයෙක් හෝ පුද්ගලයෙක්ගේ රූපයක්ද රූපවාහිනී තිරයේ හෝ සිනමා ශාලාවල් වල තිරයේ දිස් වෙන්නේ? ඒ රූපයේ සත්ව පුද්ගල භාවයෙන් තොර ශුන්‍යයි. එබඳු රූපයක් ඇස් ඉදිරිපිට එනකොට ක්ෂණිකව ඒ රූපය අපේ හිත කියවනවා, උපාදාන යෙදෙනවා කියලා කියන්නේ. රූපං අත්තතෝ සමුනුපස්සති, ඒ රූපේ ආත්ම වශයෙන් දක්නා අත්තවාද උපාදානය අපේ මනසේ යෙදෙනවා. රූපේ අනාත්මයි. අනාත්ම රූපය ඇස් ඉදිරිපිටට එනකොටම කෙනෙක් පුද්ගලෙක් කියන ගතිය අපේ මනසේ යෙදෙනවා. අපි දන්නේ නැත්තම් මේ රූපය දකිනකොට අපේ මනසේ අත්තවාද උපාදානය යෙදුනා කියලා අපි අර රූපේ උපාදාන වශයෙන් ගන්නවා. අර රූපේ සත්වයා, රූපේ පුද්ගලයෙක් කියලා අදහසක් අපි අරගෙන තියෙයි. අන්නේ රූපේ පුද්ගලයේ සත්වයෙක් කියලා අපි ගත්තාම දැන් අපිට තේරෙන්නේ බාහිර පුද්ගලයෙක් ඉන්නවා, ඉන්න නිසාම අපිට පුද්ගලයෙක් පේනවා කියලා. නමුත් යථාර්ථයේ උනේ වර්ණ සටහනක්, මහභූතයන්ගේ උපාදාය රූපයක්, සත්ව පුද්ගල භාවයෙන් ශුන්‍යත අරමුණක් ඇස් ඉදිරිපිටට ආවේ. ඒ ශුන්‍යත අරමුණ ආරම්භය අශුන්‍යතර ආත්ම සංඥාවක් අපි ගාව පහළ වුණේ. අපි ඒක දැන් නැත්තම් අපි හිතන්නේ ඇහෙන් දැක්කෙත් පුද්ගලෙක්, මට පුද්ගලයා ගැන හිතන්නත් පුළුවන්, මම බලන්න යන්නේ පුද්ගලයා, මට ආයේ පේන්නේ පුද්ගලයා. හිතන පැත්තේ, පෙනෙන පැත්තේ දෙපැත්තෙම පුද්ගලයෙක් ඉන්නවා කියන අදහසක පැවැත්මකටයි ලෝකය කියන්නේ. ලෝකයා ලෝකයේ තුල හැමදාම පැවතුණු, හැමදාම පවතින, ඒත් ලෝකේ නොදකින ලෝකයේ ඇත්ත තමයි මම ඇහැට දකින්න දේ පුද්ගලයෙක් කියලා ගන්නකොට, පුද්ගලයෙක් ගැන සිහි කරනකොට, පුද්ගලයෙක් කියලා හොයන්න යනකොටත් ඇස් ඉදිරිපිටට ආපු වස්තු අනාත්මයි. ඇස් ඉදිරිපිටට ආපු වස්තුවේ යථාර්ථය සත්පුද්ගල ආත්ම භාවෙන්තර ශුන්‍යතාවය. ඒ බව පැහැදිලි කළා දෙන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඊට පස්සේ මේ ස්පර්ශ ආයතන 6, ඒ කියන්නේ ඇහැට පෙනෙන රූපේ පැත්ත අපි දන්නේ නැති වුණාට ඒ රූපේ තිබුණ සැබෑ ඇත්ත තමයි අප්‍රණිහිත ස්වභාවයක්. ඒ කියන්නේ ප්‍රාර්ථනා කටයුතු කිසිම වස්තුවක් ඒ තුල නැහැ. අපි හිතාගෙන ඉන්නවා වගේ මහා භූත සහ මහා භූතයන්ගේ වර්ණ සටහන් මාත්‍රයක්, චිත්‍ර මාත්‍රයක් විතරයි. තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ, ලෝකේ චිත්‍ර ටිකක් තියෙයි. ප්‍රාර්ථනා කටයුතු කිසිම වස්තුවක් බාහිර රූපේ මත නැහැ. ඒ ටික දකින්නකොටම සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ, පුරුෂයාගේ මනස තුල උපදින සංකල්පයයි රාගයයි දෙකටයි කාමය කියන්නේ. වටිනාකමයි උපදිනවා අපේ මනසේ. බාහිර රූප දකිනකොට ආ රත්තරන් රිදී මුතු මැණික් සල්ලි කියලා වටිනාකමින් යුක්ත අපේ නිමිති අපේ මනස තුලයි උපදින්නේ. ඒකට කියනවා කාම උපාදානය කියලා. අපි දන්නේ නැත්තම් උපාදානීය මේ මහභූත රූපය, උපාදාය රූපය ඇස් ඉදිරිපිටට පහළ වෙනකොට අපි ගාව මේ උපාදානීය යෙදුණ නේද කියලා අපි ස්කන්ධ දන්නෙත් නැත්තම්, ස්කන්ධ නිසා උපදින කෙලෙසිය දන්නෙත් නැත්තම් මේ කෙලෙසෙන් උපාදාන වශයෙන් අර රූපය ගන්නවා. ඒ කියන්නේ අපි දකිනවා බාහිර ආයතන පැත්තේ රත්තරන් තියෙනවා රිදී මුතු මැණික් කියලා. බාහිරින් බැලුවත් රන් රිදී මුතු මැණික් තියෙනවා. ඒවා ගැන අපිටත් හිතන්නත් පුළුවන්, සිහි කරන්නත් පුළුවන්. සිහි කර බලන්න යනකොට ආපහුත් හම්බ වෙනවා කියන මානසික මට්ටමක් තමයි ලෝකෙ කියන්නේ. ඔබඳු ලෝකයක් අතරේ බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වුණේ මේ ඇස් ඉදිරිපිටට පහළ වෙන අරමුණු පැත්තේ, රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන පැත්තේ ප්‍රාර්ථනා කටයුතු වස්තු කිසිවක් තිබුණා නෙමෙයි, තියෙනවා නෙමෙයි. හිස්සු අරමුණු ටිකක් විතරයි තියෙන්නේ. ඒ අරමුණු ආරම්භය වටිනා සංඥා උපදින්නේ අපේ පැත්තේයි කියන එක පෙන්වනවා. මං කිව්වේ චිත්‍ර ටිකක් ඇඳපු කඩදාසි කොලයක් බිම තිබුණොත් ඒ කඩදාසිය දකිනකොටම අපිට රුපියල් 5000ක් කියලා පෙනෙනවත් එක්කම වටිනාකමක් දැනේ. අපි දන්නේ නැත්තම් මේ කඩදාසිය දකිනකොටම අපේ මනසේ යෙදුනේ කියලා. අපි හිතන්නේ වටිනාකමින් යුක්ත කඩදාසිය අර කොලේ වටින්නේ කියලායි අපි හිතන්නේ. අපි ශනිකව කොලේ ඇඳලා සාක්කුව දා ගන්නවා. නමුත් පුංචි ළමයෙකුත් තිබ්බොත් පුංචි ළමයාට අර කඩදාසිය පෙනෙයි. පෙනීම පුංචි ළමයට අපිට සමානයි. නමුත් ඒ ළමයාගේ මනසේ වටිනාකමක් යෙදුනේ නැති හින්දා එයාට ඒක ඉරුණත් එකයි, පිච්චුවත් එකයි ලොකු ගාණක් නැහැ. ඒ වගේ රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ ඇහැට පෙනෙන මේ අරමුණ පෙනෙයි. නමුත් වටිනාකමක් මනසේ යෙදෙන්නේ නැහැ. කාම උපාදානයේ ගෙවිලා කඩදාසි ඇහිඳ සාක්කුව දා ගන්න යන්නේ. එතකොට අනිත්‍ය සංඥාව මේ ස්පර්ශ ආයතන 6 තියෙන ප්‍රත්‍ය නිසා හටගත්ත දේ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක් තියෙන අනිත්‍ය ස්වභාවයක්. ඒ අනිත්‍ය ස්වභාවය කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6 තියෙන්නේ අනිමිත්ත ස්වභාවයක්, නිමිති නැතිකමක්. නමුත් අපේ මනසේ නිමිති ඇති කරලා තියෙන්නේ පැත්තේ නිමිති තියනවා කියලා අපි දන්නේ කවදාවත්. උදාහරණයක් කිව්වොත් අපි වතුරකට එබුණොත් ඡායාව වැටි. ආපහු යනකොටම ඡායාව නැති වෙයි. අපි පැත්තක ගිහිල්ලා සිහි කෙරුවොත් ඡායාව පැත්තේ ඇහෙන් දැකපු රූප පැත්තේ ඡායාව නැහැ කියලා නිමිති නැතිකම ඡාය නැතිකම අපිට තේරෙයි එළඹෙයි. නමුත් ත්‍රිසංගත සතෙක් තිබුණොත් ඒ තිබුණ නිසා වැටෙනවා පැත්තකට යනකොට නැති වෙච්ච බව නොදන්නාකම නිසා ඇති බව එළඹ සිටී. ඒ වගේ ඇහැ තියෙනවා රූප තියෙනවා චක්කු විඥානේ තියෙනවා දැකපු අහපු ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් තාම තියෙනවා වගේ අපේ මනසේ මෙච්චර නිමිති ගොඩක් එකතු වෙලා තියෙන්නේ ප්‍රත්‍ය නිසා හටගත් දේ ප්‍රත්‍ය නැති වුණොත් නැති වෙනවා කියලා. ස්කන්ධයන්ගේ අනිත්‍ය ධර්මතාවය ප්‍රකට නොවුණු නිසා නොදන්නා නිසායි මේ වගේ නිමිති ගොඩක් අපිට තියෙන්නේ. අපි අනිත්‍ය සංඥාව හරියට දැක්කොත් අනිමිත්ත බවක් අපේ තියෙන්නේ. අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙලා නැහැ. පච්චුප්පන්නේ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයක් තියෙයි. එතකොට මෙන්න මේ ස්පර්ශ ආයතන 6 ඇහැට පෙනෙන රූප පැත්ත, කනට ඇහෙන ශබ්ද පැත්ත, නාසයට දැනෙන ගන්ධ පැත්ත, දිවට දැනෙන රස පැත්ත, කයට දැනෙන පොට්ටබ්බ පැත්ත, ඒ පහට අනුව නැමිලා හිතන මනස පැත්ත. මේ ස්පර්ශ ආයතන 6 අනිමිත් ස්වභාවය හෝ ප්‍රාර්ථනා කටයුතු කිසිවක් නැතිකම හෝ සත්ව පුද්ගල භාවයෙන් ශුන්‍යත බව හෝ ඔය ලක්ෂණ තුනෙන් එක ලක්ෂණයක් පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාගේ ජීවිතය තුළ මේ ජීවිතය උපදව ගන්න පුළුවන් නම් අනුපාදා පරිනිර්වාණය සාක්ෂාත් කළා වෙනවා. මේ ස්පර්ශ ආයතන 6 උපාදාන වශයෙන් නොගෙන මිදුණා වෙනවා, මිදෙනවා අපි. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළුණේ ඔය ටික පෙන්වන්නමයි. අද අපිට ඇහෙන් බැලුවත් හම්බ වෙන රූප ආත්මයි, හිතෙන් හිතුවත් ආත්මයි. හිතන්නේ ආත්ම වූ කෙනෙක් ගැනයි, අපි බලන්න ගියම හම්බ වෙන්නේ තාත්මයි. අපිට දකින පැත්තයි හිත පැත්තයි දෙකම ආත්මයි. ඔකට ලෝකෙ කිව්වේ. උතන අපි හැමදාම නොදැක්ක හම්බ නොවුන අපේම ජීවිතයේ ඇත්ත කතාවක් තියෙයි. ඒ තමයි ඇස් ඉදිරි පිටට හැමදාම පහළ වෙච්ච අරමුණු අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ අරමුණු ටිකක්, අනිමිත්ත වූ ශුන්‍යත වූ අප්‍රණීත වූ අරමුණු ටිකක්, ඒ අරඹයා නිමිති හදාගත්තේ අපේ මනසිනුයි කියන කාරණාව පෙන්නලා ස්පර්ශ ආයතන 6 තියෙන අනිමිත්ත ස්වභාවය, ශුන්‍යත ස්වභාවය, අප්‍රණීත ස්වභාවය ටික ටික අපි බැලුවොත් අනිමිත්ත බව දැකපු දවසට අපේ මනසේ තියෙන මේ කෙලෙස් ටික ගෙවිලා යනවා. ඒකට කිව්වා අනිමිත්ත චේතෝ විමුක්තිය. ස්පර්ශ ආයතන 6 තියෙන ශුන්‍යත බව දකිනකොට සත්ව පුද්ගල ආත්ම සංඥාවෙන් යුක්ත අවිද්‍යා මූලික කෙලෙස් ටික අපිට ගෙවිලා යනවා. ඒකට කිව්වා ශුන්‍යත චේතෝ විමුක්තිය. අනිත්‍ය වශයෙන් බලනකොට නිමිති කිසිවක් නැති අනිමිත්ත සංඥාව එළඹ සිටිනවා. අනිමිත්ත බව නිසා අපේ මනසේ තියෙන කෙලෙසුන්ගෙන් ආශ්‍රයයන්ගෙන් හිත මිදෙනවා. ඒ චේතෝ විමුක්තිය හඳුන්වනවා අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා. දුක්ඛ සංඥාවෙන් ලෝකයේ දිහා බැලුවාම ප්‍රාර්ථනා කටයුතු කිසිවක්, ප්‍රාර්ථනා කටයුතු රන්රිදී මුතුමැණික් තියෙන වස්තු තියෙනවා නෙමෙයි, ශුන්‍යතු දුක් වූ ස්කන්ධ ටිකක් තියෙන්නේ කියන නුවණ එළඹ සිටියොත්, ප්‍රාර්ථනා කටයුතු කිසිවක් මේ තුල නැහැ කියන නුවණ එළඹ සිටියොත්, රන්රිදී මුතුමැණික් තියෙනවා හරි වටී මමත් ගන්න ඕනේ මට ලැබේවා කියන කමින් තියෙන අදහස් ටිකක් තියෙනවා, ওই ටික ගෙබිලා යනවා. ඒ කෙලෙසුන්ගෙන් ආශ්‍රයන්ගෙන් මනස මිදුනොත් පුද්ගල භාවයේ නැති නිසා, පුද්ගලය නැතිවීම නිසා එන දුක් නැහැ. රන්රිදී මුතුමැණික් කියන උපද්දපු කෙලෙස් නැති නිසා වස්තුව නැති වෙලා එන දුක් නැ. අන්තිමට කෙලෙස් ටික නැති වුනහම ජරා මරණයට තියෙන කරුණ කාරණා නැ. අජරාමර විමුක්තිය මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්නට පුළුවනි. පටිච්චසමුපාදය හරහත් පෙන්වුවේ පෙර ස්පර්ශ ආයතන 6 අනිමිත සුඤ්ඤත අප්පනහිත ස්වභාවය සාක්ෂාත් නොකල නිසා එදා අවිද්‍යාවෙන් නිත්‍යයි සැපයි ආත්මයි කියලා කර්ම කෙලෙස් හදාගත්තනම් ඒ අවිද්‍යා කර්ම ටිකට අනුව මේ ස්පර්ශ ආයතන හය හැදුනා. මම උපන්න නෙමෙයි, පුද්ගලයෙක් උපන්න නෙමෙයි, සත්වෙක් ඉපදීම නෙමෙයි, දුක් වූ ස්කන්ධ ටිකක් හැදුනා. පෙර අවිද්‍යා කර්මයට විඥානයේ හේතුයි, නාම අවිද්‍යාව කර්මයට හේතුයි, පෙර කර්මයේ ප්‍රතිසන්දි විඥානයට හේතුයි, විඥානයේ නාම රූපයට හේතුයි, නාම රූප ආයතනයට හේතුයි, ආයතන ස්පර්ශයට හේතුයි, ස්පර්ශ වේදනට හේතුයි කියලා හේතු ප්‍රත්‍ය වූ එකිනෙකට අනාත්ම ප්‍රත්‍ය ප්‍රත්‍ය සමුප්පන්න ධර්මතාවයක් තිබුණා. මෙන්න මේ ටික අනිමිත්තයි ශුන්‍යතයි අපනහිතයි අනිත්‍යයි දුකයි අනාත්මයි. අදත් මේ ටිකේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම බව දකින්න බැරි වුණොත්, ශුන්‍යත අනිමිත්ත අපනහිත බව බලා ගන්න බැරි වුණොත්, අදත් අපේ මනස පැත්තේ සිහි කරන්න පුළුවන් පැත්තේ හිත පැත්තේ ස්පර්ශ ආයතන හයේ ලෝකයක් තියෙනවා කියන එක හැදෙයි. මිනිස්සු ඉන්නවා, වටිනා දේවල් තියෙනවා, පුද්ගලයෝ ඉන්නවා කියලා. අද මේ විදිහට තිබුණොත් මේ ස්පර්ශ ආයතන හය මෙතන දිරලයයි, ඒත් මනසින් ස්පර්ශ ආයතන හය පැති තියෙනවා කියලා හදාගත්ත ලෝකය, අවිද්‍යාවෙන් හදාගත්ත කර්ම නිමිති ටික මුල් කරගෙන නැවතත් විඥානීය ප්‍රතිසන්දි වශයෙන් බහසි ආයත් මේ වගේ කයක් සවිඥානක වෙයි. මේ දෝෂය අද හැදුවේ නැත්තම්, පෙර හැදුපු නැති නිසා මේ වගේ කයක් අද සවිඥානක වුණා. අද මේ දෝෂය හැදුවේ නැත්තම් හෙට දවසේදීත් මේ වගේ කයක් සවිඥානක වෙන එක නවත්තන්න බෑ කියන පණිවිඩය බුදුහාමුදුරෝ දෙනවා. පෙර ජීවිත ස්පර්ශ ආයතන හයේ ඇත්ත දැකලා සත්ව පුද්ගල භාවයෙන් යුක්ත කෙලෙස් ටික නතර කළ ස්කන්ධ පරිහරණය කළා නම් අද මේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මේ කයට බැහැගෙන සවිඥානක වෙන්නේ නැහැ. අද මේ ස්පර්ශ ආයතන හයේ ශුන්‍යතාවය අවබෝධ කරගෙන සත්ව පුද්ගල භාවයෙන් යුක්ත ලෝක නිමිත්ත අයින් කළා, ස්කන්ධ ටික විතරක් පරිහරණය කළා නම් කරනවා නම් මතු මේ වගේ කයක් සවිඥානක වෙන්නේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් යන්නේ නිවිල යනවා කියලා. ඉතින් ඔබට අතීතේ වැරදුන හින්දා මෙතෙන්ට ආවා, අද වැරදුනොත් මතුවටත් මේ වගේ දුක් වූ ස්කන්ධ ටිකක් හැදෙයි, එදාට බුද්ධ ශාසනයක් නැති වෙයි, දුකෙන් මිදෙන මාවත කියලා දෙන්න කෙනෙකුත් නැති වෙලා මේ වගේ අනන්ත පැවැත්මකට ඔබ හේතු වෙයි කියන එකත් අපිට පෙන්වුවා ස්වාමීන් වහන්ස. අතීතේ වැරදුණු නිසා අද මෙතෙන්ට ආවත්, අද මේ ස්පර්ශ ආයතන හය පිරිසිඳ දැක්කොත් අද පුද්ගල භාවයෙන් විඳින දුකත් නැති කරලා මතු ප්‍රතිසන්දි වශයෙන් නොගිහින් නිවි සැනසිච්ච ජීවිතයක් උත් හදාගෙන ජීවිතයේ අවසානයේදී පහනක් නිවුන වගේ නිවිල යන්න පුළුවන්කමකුත් තියනවා කියන පණිවිඩයක් දීලා මේ පණිවිඩය ලැබෙන අවස්ථාවේ මේක අතහැරගන්න එපා කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්ස, මට මතක් කරන්න ඕනේ මෙච්චරයි. මගේ බුදුහාමුදුරුවන්ගේ ශාසනයට පිහිටක් පිළිසරණක් වෙන්න පුළුවන්කම තියෙන්නේ අපි බුදුහාමුදුරුවන්ගේ ධර්මයට හැකිපමණකින් ලංවීම මත මිසක මේ ශාසනයේ පහළ වුණ පහළ වෙනවා කියන දුර්මත වලට තියෙන එකම පිළිතුර ඒකට කරුණු කාරණා හොයන එක නෙමෙයි. ඒ හැම පිළිතුරක් ඒ හැම දුර්මතයකටම පිළිතුරු දෙන්න පුළුවන් හැකියාව තියෙන මේ දේශනා කරන මටවත් මේ දේශනාවකටවත් නෙමෙයි, ශාසන ජීවත් වෙන ස්වාමීන් වහන්සලාට. පුංචි ස්වාමීන් වහන්සේගේ ඉඳලා ඉතා වැඩිහිටි ස්වාමීන් වහන්සේටත් දුර්මතවලට විභජ්‍යවාදීව උත්තර දුන්න හැකි විවිධාකාර ආකාරයකට ශාසනය තුල විවිධ අර්ථයන්හි ධර්මානුකූලව හැසිරිලා විසම ලෝකයේ තුල සමව හැසිරිලා ශ්‍රමණ ආකල්පයන්ගෙන් සංකල්පයන්ගෙන් ජීවත් වෙලා ත්‍රිපිටක ධර්මයට තුරුළු වෙලා පිටික ධර්මය රැකගනිමින් අපි කටයුතු කළොත් අපි අපේ පැවැත්මෙන් උත්තර දෙනවා වචනවලින් නෙමෙයි. හිත කෝපය කරන, දූෂ්‍ය වෙන, කවුරුවත් පහත් කරන වචන අපිට අවශ්‍ය නැති වේ ස්වාමීන් වහන්ස. අපි අපේ චර්යාවෙන් උත්තර දිය යුතුයි, අපේ හැදියාවෙන් උත්තර දිය යුතුයි, අපේ ප්‍රතිපත්තියෙන් අපි උත්තර දිය යුතුයි ওই දුර්මතවලට. ඒ මිසක ගහගෙන රකින්න පුළුවන් ශාසනයක්, බැනගෙන රකින්න පුළුවන් ශාසනයක් නැහැ. බුදුහාමුදුරුවෝ එහෙම උත්තර දීලත් නැහැ. ශාසනය රකින්න තියෙන එකම දේ තමයි ශාසනය රැකෙන විදිහට ජීවත් වීම. ඒක කරන්න පුළුවන් එකම දේ තමයි ත්‍රිපිටක ධර්මයට ටික ටික හරි නැඹුරු වෙලා අපේ ශික්ෂණය අපේ හැදියාව අපි හදා ගන්න හදන එක. ඉතා කුඩා ස්වාමීන් වහන්සේටත් පුළුවන් මහා ගැඹුරුයි කියලා විකෘති කළ ධර්ම දේශනා කරන දේශනාවන් වලට ප්‍රතිඋත්තර බඳින්න කියන එකත් මතක් කළා. ඒ සඳහා මගේ ස්වාමීන් වහන්සේලට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ බුදුහාමුදුරුව පහළ වෙච්ච බුදුහාමුදුරන්ගේ ශාසනයේ තියෙන මේ යුගයේ මේ වෙලාවේදී අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම මේ ශාසනයේ මේ යුගයේ ඉන්න ගිහි උපාසක උපාසිකාවන්ගේ ඒ අහිංසක ජීවිතවලටත් හැම දිනාටම මේ බුද්ධ ශාසනය තුලදීම අජරාමර බව සාක්ෂාත් කරගන්නට හැකි වේවා පාරමිතාවක්ම වේවා කියන මේ දේශනාව අවසන් කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ ශාසනය බාරයි කියන වචනයත් කියමින් මෙපමණකින් අපි මේ ගමන නොනවත්වමු. අපි ගමක් ගමක් ගානේ පන්සලක් පන්සලක් ගානේ ගිහිල්ලා පෙළ දහම කියලා දෙමු, පෙළ දහම උගන්වමු, පාලි අර්ථය උගන්වමු, පාලි භාෂාව උගන්වමු, බුද්ධ ශාසනයේ බැබළෙන ක්‍රමයක් ක්‍රමවේදයක් අපි හදමු, හදන්න එකතු වෙමු කියලා මතක් කරනවා. බේරුණ්ඩ පක්ෂියක්ගේ චරිතය අපි මේ ශාසනයෙන් ගලවලම අයින් කරමු කියන එකත් මතක් කරනවා. ඒ සඳහා ස්වාමීන් වහන්සේලා අපිටත් අපි ස්වාමීන් වහන්සේලාටත් මෙතෙන්ට නොපැමිණි මහ ස්වාමීන් වහන්සේලාටත් අපි එකට එකතුව ශක්තියක් වෙමු. ඒ සඳහාත් මේ උත්සාහය යම් පමණක හෝ උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසල ධර්මයන් මේ අටමස්ථානාධිපති ගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා එවැගේම මහා චෛත්‍රාජනන් වහන්සේ භාරව සිටින සීලුම ස්වාමීන් වහන්සේලා ඇතුළු මෙතෙන්ට වැඩමවා වදාලා වූ පූජනීය මහා සංඝරත්නයට නොයෙක් කටයුතු කාරණා තිබිලා මෙතෙන්ට වඩින්නට නොහැකි වූ ස්වාමීන් වහන්සේලාටත් ශාසනය හැම කල්හිම සුරක්ෂිත භාවය සඳහා කටයුතු කළ මහා සංඝරත්නයට මේ සියලු කුසලයන් අනුමෝදන් කරනවා, අනුමෝදන් වේවා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වේවා. ප්‍රාර්ථනා කරන කියන ශාසන මාමක කටයුතු දියුණු තියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවන් සැනසෙත්වා කියලා ආශිර්වාද කරනවා, ආශිංසනය කරනවා. ඒ වගේම අපි සියලු දෙනාම උත්සාහවත් වූ මේ අහිංසක උත්සාහය තුළින් ජනිත වෙච්ච සියලුම කුසලයන් ලෝකය සම්බුද්ධ ශාසනයත් ඒ වගේම මේ ස්වර්ණමාලී මහ චෛත්‍ය රාජාණන් වහන්සේ වටපිටාව මේ විහාරස්ථාන වටපිටාවේ ඇත්තා වූ ඉනා වූ ශාසන මාමක සම්මාදිට්ඨි සියලුම දේවනාගාදී සියලුම සත්වයන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. සියලුම දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඉෂ්ඨකාරක දේවගණ සමූහයක් සිටින ඒ සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරනවා කියන අදහසෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝධයන්තු සම්පදං. එවැගේම අපි කළා වූ මෙහි සත්ක්‍රියාව ශාසන දායාදයෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා නමින් අපවත් විවදාලා වූ ගුරුදේව උත්තමයන් සියලුම දෙනාගෙත් අපේ ගිහි ඥාතිත්වයෙන් මිය පරලෝකය සියලු ඥාතින්ටත් මේ පින් අනුමෝදන් කරමු, අනුමෝදන් වෙත්වා කියන අදහසින් ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මාස ගණනක් මුළුල්ලේ දානෙවත් වළඳන් නැතුව මේ සත්ක්‍රියාව මේ විදිහට සිද්ධ කරගන්න මුළු ජීවිතේ මහ විශාල වෙහෙසක් දුකක් දැරුවා. අපේ මාංගල්ල නන්දරතන හාමුදුරුව, කොත්මලේ කුමාරකශ්‍යප පොඩි හාමුදුරුව, ඒ වගේම මාංගල්ල සමාහිත හාමුදුරුව ඇතුළු ලැබුණු රුවන්වැලි සේනාසනය, ඒ වගේම නාවුල ධම්මහදී සේනාසනය, පළංගොඩ සේනාසනය ආදී මේ සේනාසන ස්වාමීන් වහන්සේලා, ඉතින් උන්වහන්සේලාටත් විශේෂ මේ පුණ්‍යානුමෝදනා කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේලාට කළ මේ දේශනාව තුළනුත්, මේ පින්කම් තුළනුත්, මංකල මේ දේශනාව තුළනුත් සියලුම ආකාරයේ පින් උන්වහන්සේලාට ජීවිතවලට සම්බන්ධ වේවා. උන්වහන්සේලාගේ ජීවිත ප්‍රාර්ථනීය බෝධිකෙන් උතුම් නිවන සැනසෙන්න හේතු උපනිශ්‍රියම වේවා කියලා පින්වත් ස්වාමීන් වහන්සේලාට පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. එහෙනම් ගිහි පින්වත් සීලූම දෙනාටත් මේ කුසල ධර්ම උතුම් නිවන් පිණිස පාරමිතාවක් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.